අද හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණා ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. එතකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා කතමංච භික්කවේ සම්මා දිට්ඨි. යම්කෝ භික්කවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං, අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. එතකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ දුකයි කියලා එකක් තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ වශයෙන් මේ දුක්ඛය පෙන්නනවා. ඒ දුක්ඛය ඇති වෙන්නේ තණ්හාව නිසාය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා දෙවිනි සත්‍යයේදී. එතකොට එතන මේ තණ්හාව බුදුහාමුදුරුවෝ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයකින් පෙන්වනවා. එතකොට ඒක තේරුම් ගන්න නම් අපි හිතමු ඕගොල්ලෝ රස්සාවක් කරනවා. රස්සාවක් කළා, මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවනවා. ගෙවුවට පස්සේ ඕගොල්ලන්ට රුපියල් 10ක් වගේ ගාණක් ඉතුරු වෙනවා. ඒ පාර ඒ රුපියල් 10 අරගෙන ඕගොල්ලෝ යනවා මම සතුටක් ලබනවා කියලා අඹ ගෙඩියක් කනවා කියලා. ඒ අඹ ගෙඩිය කන්න ගිය වෙලාවේ ඒ අඹ විකුණන මුදලාලි අඹ වර්ග දෙකක් විකුණනවා. ඒක අඹ ගෙඩියක් රුපියල් 10යි, 10ට වඩා ආඩුයි. ඒක පොඩ්ඩක් සත්තු කාලා කුණු වෙන්න වාගේ ගිහිල්ලා. තව අඹ ගෙඩියක් රුපියල් 20යි, එහෙම නැත්නම් 20ට වඩා වැඩි. ඒක පොලිෂ් කළා වාගේ තියෙනවා, සත්තු කාලා නෑ. ඉතින් ඕගොල්ලන් ගැති තියෙන රුපියල් 10යි ඕගොල්ලෝ කල්පනා කරනවා මේක මට හරි ලාභයක්. මම මේ රුපියල් 10ක් දීලා මේක ගත්තාම කුණු කෑල්ල කපලා දැම්මහම මට 4-3ක් විතර ඉතුරු වෙනවා. මම 20ක් දුන්නොත් මට එකහමාරක් විතර හම්බ වෙනවා. හරි ලාභයක් කියලා මේක ගන්න. අරගෙන මේ අඹ ගෙඩිය කපලා කන අවස්ථාවේදී උගලන්ට රසයක් ඇති වෙනවා. අන්න ඒකෙන් තමයි කාම තණ්හාව කියන එක ඇති වෙන්නේ. ඒ පාර ඕගොල්ලෝ ජීවිතේ අර්ථ දක්වා ගන්නවා. මේක තමයි මම කරන්නේ. ඊට පස්සේ රස්සාවක් කරලා මුදල් උපයාගෙන බිල් ගොඩාක් කෙවලා රුපියල් 10ක් ඉතුරු කරගෙන අඹ ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියලා චේතනා කළා. අන්න ඒකෙන් තමයි භව තණ්හාව ඇති වෙන්නේ. හැමදාම මේ බිල් ගෙවන්න නම් සිද්ධ වෙන්නේ. Tamanta සතුටක් නැහැ නේද? හැබැයි ඉතින් අඹ ගෙඩියක් අන්න හම්බෙච්ච නිසා අන්න සතුටක් තියෙනවා. ඒතකොට ඒකෙන් තමයි අපි චේතනා කළේ. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ඕගොල්ලෝ කියනෝ මට ওই කුණු අඹ ගෙඩිය නැති වුණත් කමක් නැහැ. මේ අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව මොන ක්‍රමයකට හරි මට ඇති වෙනවා නම් මං ජීවත් වෙලා ඉඳ කැමතියි කියලා. අන්න ඒක තමයි විභව තණ්හාව කියලා කියන්නේ. ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා craving for non existence කියලා. ඒකින් කියවෙන්නේ මට ජීවත් වෙලා ඉන්න ඕනේ නැහැයි කියලා. ඒ කියන්නේ මම ජීවත් වෙලා ඉන්න කැමතියි, අඹ ගෙඩියෙන් තොරව ඉන්න කැමති, හැබැයි අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව මට තාම ඕනී කියන එක කියනවා. ඊට වෙයි විභව තණ්හාව කියන එක හරිය ලොකුයි. ඕගොල්ලෝ ඒ ආකාස සංඥායතනී අරූප ධානවල බොහෝ කාලයක් ගත කරලා තියෙන නිසා ඒවෙන් ඇතිවුණු නිත්‍යභාවය ඕගලන්ට බලපාන. ඒතර කාම තණ්හාවෙන් තමයි භව තණ්හාව, කාම තණ්හා භව තණ්හා නිසා තමයි විභව තණ්හාව කියන එක ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කොහෙද මේ තණ්හාව ඇති වෙන්නේ? යම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ඒතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. මේ ලෝකේ ඇහ කන නාසය දිව ශරීරයේ මනස කොතනක හරි ප්‍රිය වෙනවද අන්න එතන තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ තුන්වෙනි සත්‍යෙදි පෙන්නනවා මේ තණ්හාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවනම් දුක්ඛය නිරෝධ වෙනවා කියලා. යායත්වා ඒව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලේ. අර ඇහැකන නාසයේ දිව ශරීරයේ ප්‍රිය වෙන තැන තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. අන්න එතනම තමයි අපි එක නැති කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ හතරවෙනි සත්‍යයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක නැති දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියලා පෙන්වනවා. දැන් එතකොට අපි දැක්ක මේක දුකයි, ඊට පස්සේ දැක්ක මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. ඉතින් අපි හැමදාම ගිරවාගේ උප කී කියා ඉන්නවද? දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා නම් තමන් ඒකට පිළියමක් කරනවා. මොකද්ද පිළියම? අතහරිනවා කියන එක තමයි පිළියම නේද? නික්කම් වෙන. අන්න බලන්න සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්පයට ආවේ. දුකයි කියලා දැක්ක, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා, ඒ පාර අතහැරීමක් කියන එක කරා. එතකොට මේ සම්මා සංකප්පය කියන එක තුනකට බෙදෙනවා. නික්කම්ම, අව්‍යාපාද, අවහිංසා කියලා. ඒ නික්කම් මේ ප්‍රමාණයට තමයි අපිට අව්‍යාපාදේ. අව්‍යාපාදේ ප්‍රමාණයට තමයි අපිට අවහිංසාව කියන එක ඇති වෙන්නේ. කොහොමද ඒක අපිට තේරෙන්නේ? දැන් හිතන්න බලන්න ඕගලන්ට ගන්න තියෙන භාණ්ඩයක්. පයිරස් ඩිෂ් එකක් වගේ එකක්. 150ක් අඩු කරලා දානවා. ටීවී එකේ ඇඩ් එකක්. ඕක දැකලා ඕගොල්ලෝ ඒක ගන්න යනවා. ඒක ගන්න ගියාම ඒ අනිත් අය ওই ඇඩ් එක දැකලා අරගෙන ගිහිල්ලා එකයි ඉතුරු වෙලා තියෙන්නේ. දෙන්නේක් දුවගෙන ගිහිල්ලා මේකට අත තියෙනවා. එකම පයිරස් ඩිෂ් එක. මොකද වෙන්නේ? එක්කෙනෙක් අදිනවා එයාගේ පැත්තට, අනිත් එක්කෙනා අදිනවා අනිත් එක්කෙනාගේ පැත්තට. එතකොට රණ්ඩු වෙන්න නෙවෙන්නේ නේද? තණ්හා වඩු එක්කෙනෙක් ඉන්නවා නම් එයා ඉදන් කියනවා මට මේක අවශ්‍ය නැහැ. ඔයා මේක ගන්න කියලා. ඒ පාර අරය thank you කියලා ගන්නවා. දැන් පේනවද පයිරස් ඩිෂ් එකක් අතහරින්න පුළුවන් නම් අන්නේ ප්‍රමාණයට අපිට අව්‍යාපාදේ. අව්‍යාපාදේ ප්‍රමාණයට අපිට අවහිංසාව කියන එක තියෙනවා. ඔය නික්කම් අව්‍යාපාද අවහිංසා කියන එක පාරවල් තුනක්. නික්කම්ම පාර අලෝභ පාර, අව්‍යාපාද පාර අදෝස පාර, අවහිංසා පාර අමෝහ පාර. එතකොට දැන් අපි යන්නේ හොඳ ප්‍රතිපදාවක සම්මා දිට්ඨිය සම්මා සංකප්පය. දැන් මම යන්නේ අලෝභ පාරේ. ලෝභ පාරේ යම් කිසි දෙයක් තියෙනවද? ඒක මට කටු අකුලක් වාගේ. එතකොට මම අන්නේ කතහරින්. මොනවාද ලෝභ පාරේ තියෙන්නේ? මුසාවාදේ. කොහොමද ඒක තේරෙන්නේ? දැන් බලන්න මිනිස්සෙක් හොරකමක් කරනවා. රාජබටිය වල්ලා ගන්නවා. රජු රහන හොරකම් කළාදී කියලා. අර මරණ බියට හරියා කියනවා හොරකම් කළේ නෑ කියලා මුසාව. ඒතර ලෝභය නිසා තමයි අර අදත්තා දානි හැම කරේ නේද? ඉතින් පස්සේ මුසාව කියනවා. ඒකට ලෝභ පාරේ තමයි මුසාවාදී තියෙන්නේ. මම යන්නේ අලෝභ පාර නිසා ලෝභ පාරේ තියෙන මුසාවාදී මං අතාරිනවා. මං යන්නේ අව්‍යාපාද පාර. ඒ කියන්නේ අදෝස පාර. මේ දේශ පාරේ තමයි ওই පරුසාවාච පිසුනාවාච තියෙන්නේ. මං යන්නේ අදෝස පාර නිසා දේශපාරේ තියෙන පරුසාවාච පිසුනාවාච මම අතහරිනවා. ඒ වගේ මම යන්නේ අමෝහ පාරේ. මෝහ පාරේ තමයි සම්ප්‍රප්පලාපේ හිම තියෙන්නේ. මෝහේ නිසා සම්ප්‍රප්පලාපේ, සම්ප්‍රප්පලාපේ නිසා මෝහේ. මං යන්නේ අමෝහ පාර නිසා මෝහ පාරේ තියෙන සම්ප්‍රප්පලාපේ මම අතහරිනවා. දැන් බලනවා අපි ඇවිල්ලා තියෙන්නේ සම්මා වාචාවට. සම්මා වාචාවෙන් තමයි සම්මා කම්මන්තයට එන්නේ. දැන් අන්න අපි යන්නේ අලෝභ පාරේ. ලෝභ පාරේ තමයි අදත්තා දානී තියෙන්නේ. මම ඒක අතහරිනවා. අන්න සම්මා කම්මන්තයට ආව. දේශ පාරේ තමයි පානාතිපාතයේ තියෙන්නේ. මම යන්නේ අදෝස පාරේ. ඒක නිසා දේශ පාරේ තියෙන පානාතිපාතේ මම අතහරිනවා. මම යන්නේ අමෝහ පාරේ. මෝහ පාරේ තමයි කාමයේ වර්ධවා හැසිරීම තියෙන්නේ. මම යන්නේ අමෝහ පාරේ නිසා මෝහ පාරේ තියෙන කාමයේ වර්ධවා හැසිරීම මම අතහරිනවා. දැන් පේනවාද අපි ඇවිල්ලා තියෙනවා ඒ සම්මා කම්මන්තයට. ඔය සම්මා කම්මන්තයෙන් තමයි සම්මා ආජීවය කියන එකට එන්නේ. ඒක පෙන්නනවා මේ භික්ෂුන් වහන්සේ නමක් මිච්ඡා ආජීවය පහ කළා සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා කියලා. අන්න ඒක පෙන්නනවා ඔය භික්ෂුන් වහන්සේ නමක් පොළවේ ඉරක්වත් අඳින්නේ නැහැයි කියලා. ඊළඟට මේ ගහක කොළයක්වත් කඩන්නේ නැතේ කියන එක එහෙම කියනවා. එතකොට එහෙම කිව්වට තථාගතයන් වහන්සේ හරි ගැඹුරු අර්ථයකින් තමයි මේක දේශනා කරලා තියෙන්නේ. ඔය සාම්පති මහබ්‍රහ්ම රහතන් වහන්සේ මට පෙන්නනවා දරුවා සම්මා ආජීවයෙන් තමයි මාණී කියන එක නැති වෙන්නේ කියලා. එතකොට මට ඒකට ඒවා ආහසද පොළොද වාගේ දේවල්. ඒ කාලේ බැලුවහම ඒ කියන්නේ මිච්ඡා ආජීවයේ තියෙනවනම් මාණී, සම්මා ආජීවයේ තියෙනවනම් මාණී නැති කරගන්න පුළුවන්. මං ඒක ඕගලන්ට උදාහරණයකින් පෙන්වන්නම්. දැන් අපි හිතමු මේ ලෝකේ තියෙනවා කියලා සාගත කාලයක්. එතකොට ඕගලන්ට ආහාර නැහැ. හැබැයි වාසනාවකට ඕගොල්ලෝ මේ ඕගලන්ගේ ගෙදර නූඩ්ල්ස් පැකට් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඕගොල්ලෝ ආහාරත් අරගෙන නූඩ්ල්ස් පැකට් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ පාර ඕගොල්ලෝ කෑම කාලා පාරට ගිහිල්ලා බලනකොට පාරේ මිනිස්සු එහාට යනවා මෙහාට යනවා. මොකද ආහාර නැතුව. මොකද්ද ඕගලන්ට හිතෙන්නේ? අනේ පව් කියලා හිතෙනවද? නැත්තම් මට නූඩ්ල්ස් පැකට් දෙකක් ඇත කියලා හිතෙනවද? ඕගලන්ට ඉස්සෙල්ලාම එන්නේ මට නූඩ්ල්ස් පැකට් දෙකක් ඇත කියන එක. කොහොමද අපිට තේරෙන්නේ මේක එහෙමයි කියලා? දැන් බලන්න ඔය ඕගලන්ට කැන්සර් තියෙනවා නම් තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එයාට කැන්සර් තියෙනවා කියලා ඕගොල්ලෝ මොකද්ද කියන්නේ? මටත් ඕක තියෙනවානේ කිව්වා නේ. එතකොට අර මිනිස්සේ ඇහුවේ නෑනේ ඕගලන්ට තියෙනවද කියලා. එතකොට අර තමන්ගේ තියෙන එක තමයි ඉස්සෙල්ලා පණින්නේ. අන්න ඒ වගේ මට නූඩ්ල්ස් පැකට් දෙකක් ඇත කියන එක තමන්ට ඉස්සෙල්ලා එන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා දැන් මේ නූඩ්ල්ස් පැකට් දෙක විතරක් නෙමෙයිනේ අපිට තියෙන්නේ. ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, මිල මුදල් තියෙනවා. ඔය හැම එකටම අපිට මානියක් ඇති වෙනවා. අපි 요거 දැක්ක පන්සලකින්. අපි පන්සලට දානේ අරගෙන ගියාම හාමුදුරුවෝ දානේ වළඳලා කියනවා අපිට ඊයේ දවසේ ආහාර හම්බුනේ නැtei කියලා. ඉතින් අපිට හරි දුකක් ඇති වෙලා අපි කතා කරනකොට හාමුදුරුවෝ hina වෙලා ඉන්නවා. මොකද කියලා අහුවාම පන්සලේ නූඩ්ල්ස් පැකට් දෙකක් තිබිලා තම්බගෙන කෑවා කියලා කිව්වා. ඒතර දැන් බලන්න ওই නූඩ්ල්ස් පැකට් දෙක තිබුණ නැත්තම් ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේක තමයි මේ ගෘහපතියන් විඳින්නා වූ දුක්කේ. මම ඒ දුකේ කොටස්කාරයෙක්. එතකොට අර නූඩ්ල්ස් පැකට් දෙක තිබුණා තමන්ට අන්න මානයක් ඇති වුණා මට මේකේ ප්‍රශ්නයක් උනේ නැtei කියලා නේද? එතකොට එහෙම නැත්තම් ඉතින් එයා කල්පනා කරනවා මේ ගෘහපතියා මේ තරම් දුක් විඳින්නේ මේ දෙක මේ ආහාර ටික හොයාගන්න තමයි මමත් මේ දුකේ කොටස්කාරයෙක් කියලා. එතකොට දැන් මේ දැන් ඕක නිසා තමයි ওই තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පන්සලක ඔය සහල් වාගේ දේවල් අඩු ගානේ ලුණු ටිකක්වත් තියාගන්න ඉඩ දෙලා නැහැ. ඒක විනීෙන් කැප නැහැ. මොකද අර මානෙ එහෙම ඇති වෙනවා. විතර දැන් ඕක කාටද තියෙන්නේ? ඕක තියෙන්නේ පිණ්ඩපාතේ වඩින මුදල් පරිහරණය කරන්නේ නැති භික්ෂුන් වහන්සේ නමකට පමණයි. පිණ්ඩපාතේ වැඩියා කියලා නැහැ මුදල් පරිහරණය කරනවා නම් එතන සම්මා ජීවිය නැහැ. මුදල කියන එක හරි දරුණුනේ. ඕන කාමයක් මිලදී ගන්න පුළුවන්. රැයට බත් එකක් වුණත් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා නේද? එතකොට දැන් එහෙමනම් දැන් අපිට වෙනවා අපිට සම්මා ජීවේ නැහැයි කියන එක. අපි මිච්ඡා ජීවයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ භාවනා හතරක්. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා භාවනා හතරක් වෙනවා. භාවිත කියන්නේ දියුණු කරනවා, වර්ධනය. කාය වර්ධනය, සිල් වර්ධනය, සිත් වර්ධනය, ප්‍රඥා වර්ධනය කියන්නේ. ඔය භාවිත කාය කියන කොටසට වැටෙනවා සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි කියන එක. අන්නේක භාවිතා කිරීමෙන් දියුණු කිරීමෙන් ඔයගලන්ට ඇති වෙන්නේ ඡන්ද සමාධිය. කවදා හරි ඔයගොල්ලෝ තේරුම් ගත්තොත් මේ විඥාණය පවතින්නේ නැති කියලා. එහෙනම් පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඡන්ද සමාධිය. ඒකට මේකට යන්න උදව් උපකාර කරන්නේ සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි. කොහොමද සම්මා කම්මන්තය උදව් උපකාර කරන්නේ? දැන් බලන්න ඕගොල්ලෝ සතෙක් මරනවා කියලා හිතනවා නම් හිතන්න බෑ දිග හුස්මක් අදින්න නැතුව. ඒ සතා මරන්න පිහිය උස්සනකොට දිග හුස්මක් ඇදෙනවා. ඒතර පිහියෙන් අනිනකොට දිග හුස්මක් ඇදෙනවා. හොඳයි මං සතා මරන්න කියලා හිතන්නේ නැත්තම් අර හිතන්නවත් හුස්මක් ගන්න ඕනේ නැහැ. එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ත්‍ය ධාන සමාපatti ආන්නේකින් තමයි ඡන්ද සමාධිය කියන එක ඇති වෙන්නේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ දැන් ඔය සාමාන්‍ය වැඩට යන පුද්ගලයාට ඉරිදාවසට දිග හුස්මක් ඇදෙනවා. හෙට මට වැඩට යන්න වෙනවා කියලා මතක් වෙලා. ඒතකොට වැඩට යනවා කියන එක වැටෙන්නේ අදත්තා දාණයට. ඒක අපි තුන්වෙනි දවසේදී පැහැදිලි කරනවා. අදත්තා දාණයට යන්න තමයි අපි මේ හුස්ම ආදීන්නේ. එතකොට එහෙමනම් මං අදත් ආදානට යන්න හිතන්නේ නැත්තම් ඒකට හුස්මවත් අදින්න ඕනේ නැහැ. එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ත්‍ය ධාන සමාපත්තිය. ඒකෙන් අපිට ඇති වෙනවා ඒ ඡන්ද සමාධිය කියන එක. එතකොට මේ සම්මා කම්මන්තේට උදව් උපකාර කරන සම්මා ආජීවය. කොහොමද සම්මා ආජීවයෙන් උදව් උපකාර කරන්නේ? දැන් බලන්න ඕගලන්ට පුළුවන් ද පිඟානක් අතට අරගෙන අල්ලපු ගෙදර මිනිස්සයට ගිහින් කියන්න මම මේ හොඳට කාලා බීලා ජීවත් වෙන්නයි හදන්නේ. මට එකට ටීවී බලාගෙන ළමයි හදාගෙන ඉන්න හදන්නේ. මට එකට උදව්වක් උපකාරයක් කරන්න කියලා. පිඟාන අල්ලන්න පුළුවන්ද? අර මිනිස්සය ගහලා එළවයි නේ. හැබැයි භික්ෂුන් වහන්සේ නමකට නම් කියන්න පුළුවන්. මම මේ සංසාරේ දුකයි කියලා තේරුම් අරගෙන මම මේ දුක්ඛය කෙලවර කරගන්නයි උත්සාහ කරන්නේ. මට එකට ආධාරයක් උදව්වක් උපකාරයක් කරන්න කිව්වහම අර මිනිස්සයා කන්න තියෙන දේ හරි දෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් බලන්න අපි අපිවාද පුරුදු කරලා තියෙන්නේ කොහොමද? තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න, ඔය කාටවත් අතපය පාන්න එපා, මේ රස්සාවක් කරගෙන කකුල් දෙකෙන් හිටගෙන මුදල් උපයාගෙන වාසය කරන්න කියලා. ඉතින් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අපිට මේ නිර්වාණයට යන්න නම් ওই ක්‍රමයේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔය පින්ඩෝලී සූත්‍රයේ පෙන්නනවා භික්ෂුන් වහන්සේලාට මේ මිනිස්සු ගරහනවලු. මේ ආම්ස් කැදර කියලා නේ කියන්නේ පිඩු සිඟා වඩිනවා නේද? හැබැයි මේ කුළු පුත්‍රය මහාන වෙන්නේ මේ දුක්ඛේ මං කොහොම හරි කෙලවරක් කරගන්නවා කියලා. එතකොට අපේ මේ ගත කරන ජීවිතයේ ඒක නිර්වාණයට යන්න නම් හරි කියලා බුදුහාමුදුරු කියන්නේ නැහැ. එතකොට අර හිඟ පිඩුසිඟා වඩලා හරි ඒක කරගන්නයි කියන එකයි කියන්නේ. ඉතින් දැන් ඔය දැන් බලන්න අපිට උගන්වලා තියෙන ක්‍රමයේ අනුව අපි කල්පනා කරන්නේ අපේ කකුල් දෙකෙන් හිටගෙන අපි ඉන්න ඕනේ මේ කාටවත් අතපය පාලා හිඟා කාලා හරි මේක කරගන්නවා කියන එක හරි නෑ කියලා නේද? ඉතින් අපි තියෙන මිච්ඡා ආජීවයේ ඇති වුණා වූ මානිය මගින් අපි වළක්වනවා අර හිඟා කාලා හරි මේක කරගන්නවා කියන එක. එතකොට සම්මා ආජීවයේ තියෙනවා නම් අර මානිය අඩුකම කියන එක තියෙනවා. ඒක නිසා අන්න පිඟාන අරගෙන යන්න පුළුවන්කම කියන එක තියෙනවා නේද? පාත්‍රය අරගෙන යන්න පුළුවන් සම්මා කම්මන්තේ. එතකොට මේ විදිහට තමයි උදව් උපකාර කරන්න. එතනින් ඡන්ද සමාධිය. ඉතින් මේකට උඩින් එකක් එනවා, යටින් තව එකක් එනවා. උඩින් එනවා සම්මා වාචාව, යටින් එනවා සම්මා වායාමය කියන එක. අන්න ඒකට කියනවා භාවිත සීලා කියලා. මේක භාවිතා කිරීමෙන් ඕගලන්ට ඇති වෙන්නේ චිත්ත සමාධිය කියන එක. ඒ කියන්නේ හිතන්න ඕගොල්ලෝ පාඩම් කරනවා. ඔය පාඩම් කරන තැනට දෙන්නෙක් ඇවිල්ලා කියවනවා. හරි කරදරයක් නේද? එතකොට ඕගලන්ගේ අම්මා තාත්තා හරි කියනවා අනේ මේ ළමයට පාඩම් කරගන්න දෙන්න. ඔන්නේ කොහට අර ගිහිල්ලා කියව ගන්න කියලා. දැන් ඉතින් ඕගලන්ට ඒ සද්දේ ඇහෙන්නේ නැහැ. අර දෙන්න ඈත කතා කරනවා. හැබැයි ඕගොල්ලෝ බනින්නේ නැද්ද? දැන් ඕගොල්ලෝ කියන්නේ නැද්ද මොකද්ද ඔය මේ මෙතන ඉඳන් කියව මට පාඩම් කරගන්න දුන්නේ නැ මොනවද ඔය කියුවේ? ඒගොල්ලෝ කියපු වචන වලටත් ඕගලන්ගේ සිත යනවා කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි කාට හරි බනිනවා නේද? ඕගොල්ලෝ කාටවත් හිතෙන්වත් බනින්නේ නැත්තම් ඕගොල්ලන්ගේ සිත හරි ශාන්තයි. ඒක තමයි චිත්ත සමාධිය කියන එක තියෙන්නේ. එතකොට ඔය කාට හරි බනිනවා හරි කියන්නේ ඒවා විතක්ක ਵਿਚාර වලින් තමයි වචී සංකාරයන් කියන ඒවා ඇති වෙන්නේ. විතක්ක ਵਿਚාර කියන්නේ අපි හිතමු මලකට බඹරෙක් කෙනවා, ඒක විතක්කේ. බඹර මලවට ඒ කැරකෙනවා, අන්න ඒක ਵਿਚාරේ. එහෙම නැත්තම් ඈතින් මිනිසෙක් කියන මිනිසෙක් කියලා අඳුනාගත්තා. ඒක විතක්කය. ඒ මිනිසයා ලං වෙනකොට එයාගේ කෙස් ටික දිගයි. ඒක නිසා කාන්තාව කෙස් ටික කපලා. ඒක නිසා පුරුෂයෙක්. අන්න ඒක තමයි ਵਿਚාරය. එතකොට විතක්ක ਵਿਚාරවලින් තමයි වචී සංකාර කරන්නේ. ඉතින් බලන්න සම්මා වාචාව තියෙනවා නම් මොකද්ද අපිට කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී ප්‍රතිපදාව. එක්කෝ අපි ඒක කියනවා නැත්නම් කටවහගෙන නිකන් ඉන්නවා. එතකොට විතක්ක ਵਿਚාර නිරෝධේන ဒုတိය ධ්‍යාන සමාපත්තිය. ඒකෙන් තමයි අපිට චිත්ත සමාධිය කියන එක ඇති වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාට හරි අනුකම්පා කරනවා නම් කිව යුතු දේ තෝකයි. දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන එක. එතකොට දැන් මේ සම්මා වාචාවට උදව්පකාර කරන්නේ සම්මා වායාමයි. අන්න ඒක හතර ආකාර වෙනවා. ඒක අපි බලමු පාලි භාෂාවෙන් පෙන්නනවා. ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනීති වායමති විරියං ආරබති චිත්තං පග්ගං ආති පජාති. ඉද භික්කවේ භික්ඛු භික්ෂුන් වහන්සේ අනුප්පන්නානම් පාපකානම් මොනවද අපිට ඉපදිලා නැති පාපක අකුසලානම් ධම්මානම් අපිට ඉපදිලා නැති පාපක අකුසල ධර්මයෝ තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඕගලන්ට මේ වෙලාවේ කාම විතක්කයක් තියෙනවද? නෑ නේද? ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක් නෑ. හැබැයි ඕගලන්ට පාරට වැස්සහම් ලස්සන කාන්තාව, ලස්සන පුරුෂයෝ දැක්කහම්, ලස්සන බබාල දැක්කහම් කාම විතක්කයන් එහෙම ඇති වෙනවා. එතකොට දැන් මේවා ඇති වෙනවා කියලා දැනගෙන ඒව නොයිපදීම් පිණිස අනුපාදාය. නොයිපදීම් පිණිස ඡන්දයක් ඇති කරගන්නවා. ඡන්දං ජනිත වායමති වෑයම් කරනවා. විරියං ආරම්භති විරිය ආරම්භ කරගන්නවා. චිත්තං පග්ගං හාති පජාති සිත දැඩි කරගන්නවා. එහෙනම් ඔයගලන්ට පේනවා මේක පෙර විරියක් නේද? එතකොට තමන්ට මේ කාම විතක් ව්‍යාපාද විතක් මේ මොහොතේ නෑ ඇති වෙන්න පුළුවන් කියලා දැනගෙන තමන් හොඳ විරියක් ආරම්භ කරගන්නවා. ඊළඟට දෙවෙනි විරියකුත් තියෙනවා. uppannānam pāpakānam akusalānam dhammānam pahānāya candan janīti vāyamati viriyam ārabati cittam paggan hāti pajahati. uppannānam pāpakānam මොනවද අපිට ඉපදිලා තියෙන පාපක අකුසල ධර්ම? ඒව තමයි ලෝභ, දේශ, මෝහ. ඕගලන්ට ලෝභය හැමතිස්සෙම තියෙනවද? නෑ නේ. දේශයත් හැමතිස්සෙම නෑ. හැබැයි මෝහය නම් තියෙනවා. මෝහය තියෙනවා නම් ලෝභයයි දේශයයි ඇති වෙනවා. එතකොට මේවා තියෙනවා කියලා දැනගෙන වෑයම් කරනවා, විරි ආරම්භ කරගන්නවා, සිත දැඩි කරගන්නවා. මම මේවා තියෙනවා මම පහ කරනවා කියලා. එවනම් ඔයගලන්ට පේනවා මේක පසු විරියක් නේද? යමක් ඇති වුණාට පස්සේ ඒක පහ කරන්න කරන්නා වූ විරියක්. මේක එතකොට මේ පසු විරියක්. ඊට පස්සේ තුන්වෙනි විරියකුත් තියෙනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං හාති පජහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං මොනවද අපිට ඉපදිලා නැති කුසල ධර්ම? ඒක තමයි කෙනෙක් කල්පනා කරනවා මං සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා. ඒ සෝතාපන්න පුද්ගලයා එයාගේ මගපල චිත්තේ නංවලා ඉන්න වෙලාවේ එයා මේ ලෝකේ කිසිවක් මගේ කියලා ගන්නෙ නෑ. ඒක නිසා එයාගේ සිත විශාලයි. එතකොට ඒ විශාල වූ චිත්තය නිසා එයාට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා තමයි මේ විරිය තියෙන්නේ. එතකොට සෝවාන් වෙලා නම් සෞදාගාමි නන්නේ විදිහට විරියක්. එහෙනම් මේක පෙර විරියක් නේද? ඊළඟට ඒ කියන්නේ නැති කුසලයක් තමන්ට ඇති කරගන්න. දැන් ඊළඟට පෙන්නනවා හතරෙනි විරියක්. uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā sammosāya biyyo bhāvāya vepullāya bhāvanāya pāripuriyā candaṁ janīti vāyamati viriyaṁ ārabati cittaṁ paggaṁ hāti pajāti. uppannānaṁ kusalānaṁ dhammānaṁ මොනවද අපිට ඉපදිලා තියෙන කුසල ධර්ම? දැන් තුන්වෙනි විරිය දීකව සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා. එතකොට සෝතාපන්න පුද්ගලයා එයාගේ ඵලචිත්තේ නංගලා ඉන්නකොට මොකක්වත් මගේ කියලා ගන්නෙ නැහැ. සිත විශාලයි. එතකොට මේ විශාල වෙච්ච චිත්තය නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක තමයි නිර්වාණය කියලා. මග ඵලචිත්තය කියන්නේ නිර්වාණයද? නෑ, ඒක බෝධිපාක්ෂික ධර්මයක්, බෝධිය නෙමෙයි. එතකොට මෙයා දැනගන්නවා හැබැයි මේක පුණු පුණා නැංවීමෙන් තමයි මට ඉහළ ඵලයට යන්න පුළුවන් වෙන්නේ. එයා මුලාවටපත් වෙන්නේ. ඒකයි තිතියා සම්මෝසාය කියන්නේ. ඒක විපුල බවටපත් කරන වේපුල්ලාය භාවනාවේ පරිපූර්ණත්වයටපත් කරන භාවනායේ පාරිපුරිය චන්දං ජනේති වායමති විරිය ආරම්භති චිත්තං පග්ගං හාති පදාති. සිත දැඩි කරගන්නවා. මං කොහොම හරි මේක පවත්වාගෙන ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන එක මේන්ටේන් කරන එකක්, පවත්වන එකක් නේද? එහෙනම් මේක පසු විරිය. ඉතින් මේ විරිය හතර හරි වැදගත්. මේ විරිය නැත්තම් ඕගොල්ලන්ට මේ මේ පුටුවේ නැගිටින්නවත් බෑ, ඉගෙන ගන්නවත් බෑ නේද? එතකොට මේ විරිය පාලි භාෂාවෙන් ඉගෙනගෙන තමන් මේක මෙනෙහි කරනවා නම් ඒකම ඇති ඕගොල්ලන්ට ප්‍රීතිය හිටන් ගලන්න. ඒ වගේ වටිනා උදාර්මයක්. දැන් එහෙනම් ඕගොල්ලන්ට පේනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනා දෙකයි. භාවිත කාය, භාවිත සීල. භාවිත කාය කියලා කිව්වහම එතන කාය සංස්කාර නිරෝධේන චතුත්ත්‍ය ධාන සමාපatti, ඒකෙන් ඡන්ද සමාධිය කියන එක ඇති වෙනවා. භාවිත සීලා කිව්වහම වචී සංකාර නිරෝධේන ဒုတိය ධාන සමාපatti, ඒකෙන් අපිට ඇති වෙනවා චිත්ත සමාධිය. දැන් බලන්න කාය සංස්කාරත් නිරෝධයි, වචී සංකාරත් නිරෝධයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? චිත්ත සංස්කාර කියන එක. එතකොට දැන් මේකට උඩින් එකක් එනවා, යටින් තව එකක් එනවා. අන්නේ චිත්ත සංස්කාර නිරෝධය සඳහා අපි උත්සාහ කරනවා. උඩින් එනවා සම්මා සංකප්පේ, යටින් එනවා සම්මා සමාධිය කියන එක. අන්න ඒකට කියනවා භාවිත චිත්තා කියලා. ඒක භාවිතා කිරීමෙන් දියුණු කිරීමෙන් ඕගලන්ට ඇතිනවා විරිය සමාධිය කියන එක. ඒ කියන්නේ ওই ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසේ ඔන්න වාගේ ඒ දේවල් අපි අයින් කරනවා. අපි අදහවස ඒවා ඉගෙන ගන්නවා. එතකොට ඒකට උදව්පකාර කරන්නේ සම්මා සංකප්පයයි සම්මා සමාධිය. සම්මා සංකප්පය කියන්නේ නික්කම් අව්‍යාපාදාවිහිංස. සම්මා සමාධිය කියන්නේ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං ගෝසම්පච්ච විහෙරති. කාමයෙන් අයින් වෙලා අකුසල ධර්මයෙන් අයින් වෙලා විතක්ක විචාර මොනවද ඒ විතක්ක ਵਿਚාර? නෙක්කම්ම, අව්‍යාපාද, අවහිංසාර. සම්මා සංකප්පයේ තියෙන එකට අපේ සිත සමාදම් කරගත්තා. ඒක තමයි කළා තියෙන්නේ. එතකොට මේක බුදුහාමුදුරුව සම්මා සමාධියට පෙන්වන ප්‍රථම ධාන, ဒုတိය ධාන, තුතිය ධාන, චතුත්ය ධාන කියලා ධාන හතරක් පෙන්වනවා. දැන් බලන්න ඕගොල්ලෝ අර පයිරිස්ටිස් එක අතහැරලා ඇවිල්ලා එදා කල්පනා කරනවා. අද මං හොඳයිනේ. අද මං දන් දුන්නා. මොකද්ද කළේ? ඩිෂ් එක අතහැරියා නේ. දැන් ඉතින් තමන්ගේ අතහැරීමේ ගුණය සිහි කරනකොට එයාට ප්‍රීතිය හිටන් ගන්නවා. ඒතර දැන් ප්‍රීතිය ගන්නකොට එයා ඊර්ෂ්‍යා කරනවාද? අන්න අරයට තමයි පයිරිස් ඩිෂ් එක හම්බුනේ කියලා. නෑ නේද? අන්න බලන්න විරිය සමාධිය ඒක නැති වෙනවා. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා භාවනා තුනයි. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත. එතකොට භාවිත කාය කිව්වහම කාය සංස්කාර නිරෝධයි ඡන්ද සමාධිය. භාවිත සීලා කිව්වම වචී සංකාර නිරෝධයි, ဒုတိය ධාන සමාපත්තිය, ඒකෙන් චිත්ත සමාධිය. ඊට භාවිත චිත්තා කිව්වම චිත්ත සංස්කාර වල කොටසක් නිරෝධ වෙනවා. ඊළ තමන්ට ඇති වෙනවා විරිය සමාධිය. එහෙනම් ඡන්ද චිත්ත විරිය. හරියට මගේ කොටස් 6යි. දැන් මේකට උඩින් එකක් එනවා, යටින් තව එකක් එනවා. උඩින් එනවා සම්මා දිට්ඨිය, යටින් එනවා සම්මා සතිය. අන්න ඒකට කියනවා භාවිත ප්‍රඥා කියලා. ඒක වැඩි දියුණු කිරීමෙන් ඇති වෙන්නේ විමර්ශා සමාධිය. ඒ කියන්නේ අනිත්‍යයි, දුක්ඛයි ආදී වශයෙන් එහෙම දැකලා අන්න යා මේ ලෝභ දෝෂ මෝහ ඒ ඔක්කොම අයින් කරනවා. චිත්ත සංස්කාර සම්පූර්ණයෙන් නිරෝධය කරා ගමන් කරනවා. ඉතින් ඒකට උදව්පකාර වෙන්නේ සම්මා දිට්ඨියයි සම්මා සතියයි කියන එක. ඔය සම්මා සතියෙන් උදව්පකාර කරනවා සම්මා දිට්ඨියට. එයා පෙන්නනවා මේ පුණු පුණා මිය යන විඥානෙ නවත සෑදී හැකිද බෑ නේද කියන එක පෙන්නා දෙනවා. සම්මා සතිය කෙටියෙන් කියනවනම් ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ කියලා කියනවා. රූපේ මේ ආකාරයි, රූපේ හට ගැනීම මේ ආකාරයි, රූපේ අස්තංගමේ නැතිවීම මේ ආකාරයි. ඒක අපි තව චුට්ටකින් බලනවා සමාධි භාවනා සූත්‍රයත් එක්ක. ඉති සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරු කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා අනුපස්සන හතරකින් ඕක පෙන්වා දෙනවා. එතකොට දැන් එහෙනම් ඕගලන්ට පේනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණයි. භාවනා වශයෙන් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා ඉද්ධිපාදේව හතරක් වැඩෙනවා. ඉතින් සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්පය ඇති වෙන්නේ. දුකයි කියලා දැකලා තමයි අපි දුක ඇති වෙන්නේ තණ්හාවෙන් කියලා දැකලා අතහැරියා. අන්න නික්කම් මේට ආවන්න සම්මා සංකප්පේ. අන්න ඒක පාරවල් තුනකට බෙදුණා. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියලා. නෙක්ඛම්ම පාර අලෝභ පාර. මම යන්නේ අලෝභ පාර නිසා ලෝභ පාර තියෙන මුසාවාදේ අතහැරියා සම්මා වාචාවට ආවා. ලෝභ පාරේ තියෙන අදත්තා දානිය අතහැරියා සම්මා කම්මන්තේට ආවා. දැන් එහෙමනම් අපිට වෙන සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්පේ. සම්මා සංකප්පෙන් තමයි සම්මා වාචාව. සම්මා වාචාවෙන් සම්මා කම්මන්තේ. ඔහොම ගිහිල්ලා සම්මා සතියෙන් සම්මා සමාධියෙන් සම්මා සමාධියෙන් සම්මා ඥානෙ. සම්මා ඥානෙන් තමයි සම්මා විමුක්තිය කියන එක ඇති වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන කෙනාට කාරණා 8යි. එතකොට ආශ්‍රවණස රහතන් වහන්සේට කාරණා 10යි. සම්මා ඥානෙයි සම්මා විමුක්තියයි කියන දෙක තියෙනවා. එතකොට එහෙනම් මේ සම්මා දිට්ඨිය හරි වැදගත් නේද? මේක නැත්තම් ඉතින් අපිට මොකක්වත් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ සම්මා සංකප්පයක් ඇති වෙන්නේ. ඉතින් මේ අරියටම තේරුම් ගන්න හොඳම සූත්‍ර දේශනාව මොකද්ද? මහා චත්තාරීසක සූත්‍රය. එතකොට මේ මහා චත්තාරීක සූත්‍රයේ සම්මා දිට්ඨිය පෙන්වන්නේ ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ මිච්ඡා දිට්ඨිය කියන එක පෙන්වනවා. අන්න ඒක පෙන්වනවා මව නැත, පියා නැත, දීපු දෙයින් පලක් නැත, එලොවක් නැත, මෙලොවක් නැත, එලොව මෙලොව දැනගෙන ධර්මයේ දේශනා කරන ශ්‍රමණේ බ්‍රාහමණී නැති කියලා කියනවා. මව නැත, පියා නැත, එලොවක් නැත, මෙලොවක් නැත. දැන් බලන්න ඕක තනී කර කම්මැලියගේ කතාව. ඔය කම්මැලියා ඉගෙන ගන්න නැතුව ඉන්නකොට එයාගේ අම්මා එයාට පාඩමක් ඉගැන්නුවා. මේ කෙනෙක් ඒ කණින් අල්ලගෙන ගෙනහිල්ලා පාරතු ගන්න මිනිස්සුෙක් වෙන්නලා කිව්වා, පුතේ උඹ ඉගෙන ගත්තේ නැත්තම් උඹටත් ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඉතින් ඒ පාර කම්මැලියා ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒ වෙලාවේ මම තව හොඳ කතාවකුත් කිව්වා. අම්මා කිව්වා, පුතේ උඹ ඉගෙන ගත්තොත් අර බෙන්ස් කාර් එක යන මාමයිනේ, අන්න ඒ වගේ යන්න පුළුවන් ඊ කියලා කිව්වා. ඉතින් කම්මැලියා ගිහිල්ලා ඉගෙන ගත්තා. දැන් ඉතින් ගියා රස්සාවක් කරනවා. අරක්කු බෝතලයක් හිම ගෙදෙට්ට ගෙනල්ලා කරවල කෑල්ලක් බැදගෙන සප්පායම් වෙනවා. අම්මා සිල් ඇඳුම් ඇඳගෙන අම්මා යනවා පන්සල් යනවා භාවනා කරන්න යනවා. අම්මට ඉඳන් කියනවා, අම්මේ ඔය එලවක් නැහැ මෙලවක් නැහැ, ඔය එල මෙලව දැනගෙන දේශනා කරන ශ්‍රමණේක් බ්‍රාහ්මණීක් නැහැ කියලා. දැන් බලන්න එයා කියනවා, මේ අම්මා කිව්ව වැඩේ මං කරානේ, දැන් ඉතින් අපි කාලා බීලා ජීවත් වෙලා ඉමුයි කියලා. දැන් බලන්න මෙයා ඉගෙන ගන්න නැති කාලේ අම්මා පෙන්නුවා නේද, කණින් අල්ලගෙන ගිහිල්ලා පෙන්නුවා. අම්මට පුළුවන් දේ අම්මා පෙන්වා දුන්නා. ඉතින් මෙයා එපාර ඉගෙන ගත්තා. දැන් බැරිලාවත් දැන් එලොවක් මෙලොවක් තියෙනවා නම් මොකද වෙන්නේ? ඒකටත් එයාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඇයි පන්සල් යන්න වෙනවා, සිල් රකින්න වෙනවා, භාවනා කරන්න වෙනවා නේද? මෙයා ඒකට කම්මැලි. ඉතින් ওই මිච්ඡා දිට්ඨියට විරුද්ධ වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. දෙවයන් වදාමි කියලා. ඒක පෙන්නනවා පළවෙනියෙන්ම ඒ ලෞකික වූ සම්මා දිට්ඨිය කියන එක. ඒක පිළිගන්නවා මම ඇත, පියා ඇත, දීපු දෙයින් පලක් ඇත, එලවක් ඇත, මෙලවක් ඇත, එලව මෙලව දැනගෙන ධර්මයේ දේශනා කරන ශ්‍රමණී බ්‍රාහ්මණෙක් ඉන්නවා කියලා කියනවා. දැන් බලන්න එයාට උගන්වපු ගුරුවරයෙක් හිටියානේ නේ. එතකොට ගුරුවරයා ඉන්නවා නම් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කියලා එයා පිළිගන්නවා. ඉතින් ওই සම්මා දිට්ඨිය නිසා තමයි ඕගොල්ලෝ අත දන් දීම එහෙම කරන්නේ. දැන් බලන්න මොකටද අපි දන් දෙන්නේ? දැන් එලොවක් මෙලොවක් නැත්තම් ඉතින් අපි මරණ කෙනෙක්ව මැරුවා. හොරකම් කරන දෙයක් හොරකම් කරගත්තා. මෙතනින් පස්සේ මේ පොළොව යටට යන එක නිතින නේ. එතකොට මෙතන තියෙනවා මේ සම්මා දිට්ඨියක් එලොවක් මෙලොවක් තියෙනවා කියන එක. බුදුහාමුදුරු පෙන්නනෝ මේ සම්මා දිට්ඨියේ උපදිවේ පක්කා. ඕගලන්ට ඉපදීප කියන එක ඇති වෙනවා. හැබැයි බුදුහාමුදුරු පෙන්නනවා මේ කුසල් කරන්න බය වෙන්න එපා කියලා. කුසල් කරේ නැත්නම් ඕගොල්ලෝ හොඳ තැන්වල ඉපදෙන්නේ නැහැ නේද? ඒතර හැබැයි ඉපදීම කියන එක තියෙනවා. ඔය දන් දීම ආදි වශයෙන් දේවල් වලින්. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා කතමංච භික්කවේ සම්මා දිට්ඨි අරිය අනාශ්‍රව ලෝකෝත්තර මග්ගංගා කියලා. ඒක පෙන්නනවා අරිය චිත්තස අනාසෝ චිත්තස අරිය මග්ගං සමංගිනෝ, අරිය මග්ගං භාවිතෝ. ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියං, ප්‍රඥා බලං, ධම්මවිචී සම්බොජ්ජංග, අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි, අරිය අනාශ්‍රවා ලෝකෝත්තර මග්ගංගා කියලා. අරිය චිත්තස්ස, ඒ කියන්නේ සෝවාන් ඵල චිත්තයක තිබෙනා වූ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලය. එහෙනම් මේ සම්මා දිට්ඨියේ වෙන්නන්නේ මොකද්ද? ප්‍රඥාවක් නේද? ඊළඟට පෙන්නනවා අනාශෝ චිත්තස්ස. අනාශෝ චිත්තය කියන්නේ ඕගලංගේ සිත නවත්තන්න පුළුවන් ඔය විමුක්තියින්ට ගිහිල්ලා. හරියට නිකන් බයිසිකල් රෝදයක් නතරෙන් යනකොට දකුණට ගියා, වමට ආව, මැද්දෙන් නතර වෙනවා නේද? ආන් ඒ වගේ සිත නවත්තන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ওই පොල් ගහක් දැක්කහම රචනයක් ලියනවා. මේක තාර වර්ගයේ ගහක් කියනවා නේද? මේකේ පොල් ගෙඩි කන්න පුළුවන්. ලිලි පාපිසි වලට ගන්න පුළුවන්. ලී පරාල වලට ගන්න පුළුවන් කියලා කියනවා. මොකද්ද ওই රචනය තුල තියෙන්නේ? ඕගලන්ගේ භවය පවත්තන්න ඇතිවෙන්නා උදව්ව, උපකාරය තමයි තියෙන්නේ. පොල් ගහක් දකින්න ඕනේ නැහැ. වල් ගහක් දැක්කත් ඕගොල්ලෝ වගේ රචනයක් දෙනවා. ඔයගොල්ලෝ කල්පනා කරනවා මේ වල් ගහ නැතුව මුගුණ යන ගහක් තිබුණා නම් මට අඩු ගානේ මේ කණ්ඩවත් පුළුවන් කියලා නේද? එතකොට දැන් අපි අපිට පේනවා මේ ඔය අනාසෝ චිත්තියට ගිය පුද්ගලයා, එයා ඔය පොල් ගහ දකිනවා රචනිය නේ, වල් ගහ දකිනවා රචනිය නේ, අර භවය පවත්තන්න තියෙන උදව් උපකාර කතාව ඒකේ නැහැ කියන එක තියෙනවා. අන්න ඒ වගේ චිත්තයක තිබෙනා වූ ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්ම විචය. ඊළඟට පෙන්නනෝ අරිය මග්ගං සමංගිනෝ. සෝවාන් මාර්ග චිත්තයක තිබෙනා වූ ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්. ඊළඟට පෙන්නනෝ අරිය මග්ගං භාවිතෝ. ඕගොල්ලෝ ආර්ය අෂ්ටාංග මාර්ගේ භාවිතා කරනයි, දියුණු කරනයි. ඒ දියුණු කරගෙන යනකොට හිතන්නකෝ එක මොහොතක එනවා. ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ. මේ තණ්හාව නිසා තමයි මේ දුක්ඛය ඇති වෙන්නේ. එහෙම නැත්නම් භවය නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. අන්න ඒ අවස්ථාවක තිබෙනා වූ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්මවිචයක්. එතකොට බුදුහාමුදුරු පෙන්නනෝ අන්නේ සම්මා දිට්ඨියේ මේ විපාකයක් නැහැ, කර්මයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ නැවත ඉපදෙනවා කියලා එකක් ඇත්තේ නැහැ. අන්නේ ප්‍රඥාව ඇති කරගන්න තමයි අපි මේ දවස් හතරෙම උත්සාහ කරන්නේ, ආර්ය වූ ප්‍රඥාව. එතකොට එහෙනම් ඔයගලන්ට පේනවා මේ සම්මා දිට්ඨිය හරි වැදගත්. මේක නැත්තම් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක දීර්ඝ වශයෙන් බලමු. බුදුහාමුදුරුවෝ පෙන්නනවා කතමංච භික්කවේ සම්මා දිට්ඨි. යංකෝ භික්කවේ දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥාන. එහෙම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාපි දුක්ඛං. අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. සංකිත්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මේ දුක්ඛ 12 ඔය ලකුණු කරලා තිනවා. මේක ගන්න අවශ්‍ය නැහැ. ගන්නවනම් ඔයගලන්ගේ කහපාට පොතේ පිටුව 17. ඒකේ තමයි මේක තියෙන්නේ. එතකොට මේක පෙන්නනවා ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස, ප්‍රිය විපයෝග, අප්‍රිය සම්පයෝග, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන්නේ. එතකොට මේ දුක්ඛ 12 තේරුම් ගන්න නම් ඉතින් මේ දුක්ඛේ මේ කෑලි බලන්න ඕන. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා කතමංච භික්කවේ ජාති කියලා. අන්න ඒක පෙන්නනවා යන් තේසං තේසං සත්තාන තම්මි තම්මි සත්තනිකායි ජාති සංජාති ඔක්කන්දි අබිනිබ්බන්ති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ කියලා. එතකොට මෙතන මේ ජාතිය ගැන පැහැදිලි කරේ. අපි එක එක සත්‍යනිකායවල ඉපදෙනවා කියන එක තියෙනවා. කොහෙද අපි ඉපදෙන්නේ? අපි අපායේ ඉපදෙනවා කියන එක තියෙනවා. අපි තිරිසන් ලෝකේ ඉපදෙන්නේ, പ്രേත ලෝකේ ඉපදෙන්නේ, මනුස්ස ලෝකේ ඉපදෙන්නේ, දිව්‍ය ලෝකේ ඉපදෙන්නේ, බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා කියන එක තියෙනවා. එතකොට ඒව තමයි අපි ඉපදෙන්න ආව තැන් නේද? එතකොට අපි බලමු මේ අපාය ඉපදෙනවා කියන එක. දැන් ওই අපාය කියන එක බලන්න කොහෙද තියෙන්නේ කියලා. දැන් මෙලක් වෙලාවට ওই නෝනායි මහත්තයා රණ්ඩු වුණාම එක්කෙනෙක් ඉඳන් කියන මේක තමයි අපාය කියලා. එතකොට හැබැයි ඉතින් එහෙම කිව්වට මේක මනුස්ස ලෝකෙ නේද? එතකොට මේක අපාය නෙමෙයි. හැබැයි අපාය වගේ තත්ත්වයන් ඒගොල්ලන්ට ඇති වෙනවා. ඊළඟට ওই පෙලක් අය කියනවා මේ පොළොව හාරගෙන යනකොට පොළොව යටින් සද්දයක් ඇහුණලු. එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා මේ පොළොව යට තමයි අපාය කියලා. හැබැයි මේ අපි ඉන්න පොළොව යට අපායක් නෑ. හැබැයි පොළොව යටයි කියන කතාවේ නම් අර්ථයක් තියෙනවා. ඒ අපායවල තමයි ওই ග්‍රහලෝක. ওই අංගහරු ග්‍රහලෝකේ, බ්‍රහස්පති ග්‍රහලෝකේ, ඕවාගේ ග්‍රහලෝකයන් තියෙනවනේ. ඒව තමයි අපාය. ඉතින් ඔය ඔයගොල්ලෝ දන්න ඔය ඇමරිකාවේ NASA ආයතනෙන් මැෂින් එකක් යවලා තිනවා ඒ අපායට. ඒ කියන්නේ අඟහරු ග්‍රහලෝකෙට. ඉතින් ඔය මටත් මනෝමය කායෙන් යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් මම උතෙන් ওই මනෝමය කායෙන් ගිහිල්ලා ওই මැෂින් එක මම පළවෙනි පාට දැක්කම්. ඒක නම් බලන දෙයක් නෑ. අර දූවිල්ල වැඩි වැඩි හෑන්ඩල් එකක් වගේ එකක් තියෙනවා. ඒතර මම උතින්ට ගියේ මේ සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේත් එක්ක. මම රහතන් වහන්සේගෙන් ඇහුවා මෙතන මේ අපායක් නැද්ද කියලා. තියෙනවා කිව්වා. එදමාව එක්කගෙන ගියා. එතන ඒ ඕවාගේ නිකන් මැෂින් එකකින් බලන්න ලේසි වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දන්න ඔය නුවරඑළිය පැත්තේ තියෙන ගිරිදුර්ග නේද? මහා ප්‍රපාත තියෙන්නේ. ආන් ඒ වගේ ඔය මේ ඒවිත් ඒකේ තියෙන ඔය ක්‍රේටර්ස් කියලා කිහෙම කියන බැහැගෙන බැහැගෙන යන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ ටික ටික හොයා ගන්නවා. ඒගොල්ලෝ දැන් මීට මේ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ගත්ත පික්චර් එකක්. ඕගොල්ලෝ ගැහුවොත් එහෙම ඔය Google එකේ unusual hole in the mask කියලා ඕගලන්ට එහෙම පික්චර් එකක් එනවා. එතකොට ඒ කියන්නේ පොළොව ඇරිච්ච තැනක් තියෙනවා. හරියට ලිඳවාද. ඒ දවස්වල මේගොල්ලෝ කල්පනා කළා මේක යට තමයි මේ සත්‍යයෝ ඉන්නේ. මේක යට තමයි වතුර තියෙන්නේ කියලා. ඒගොල්ලෝ හිතුවේ කාරේ ඒක තමයි අපාය. දැන් ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ හොයාගත්තනේ ඒ මාස් වල එහෙම අඟහරු ග්‍රහලෝකේ එහෙම මේ වතුර තියෙනවා කියලා නේද? එතකොට ප්ලූටෝ වලත් වතුර තියෙනවා කියලා හොයාගත්තේ. ඒකේ අපායවල 19ක් තියෙනවා. ඔය බ්‍රහස්පති ග්‍රහලෝකේ එහෙම හරි විශාලයි. ඒකේ අපායවල 70ක් තියෙනවා. එතකොට ඔය බුදුහාමුදුරුවෝ බාලපඬිත් සූත්‍රේ පෙන්නනෝ මහණෙනි මේ බාලයා මේ පානාතිපාතය වගේ දේවල් කරලා ගිහිල්ලා අපායෙ මෙහෙම ඉපදෙන. ඒ ගියාට පස්සේ යාට දෙන දඬුවම් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. මරනවා, කපනවා, කොටනවා, පුච්චනවා, ලෝදියවක් කරනවා ආදි වශයෙන්. එහෙම කියලා තථාගතයන් වහන්සේ කිව්වා මහණෙනි මම මෙච්චර විස්තරයක් කළා. නමුත් අපාය විස්තරය තාම ඉවරයක් නැහැයි කියලා. මොකද ඒ අපායවල තමයි වැඩිම තියෙන්නේ. මේ එක පෘථුවියක් වෙනකොට ඒකට තියෙනවා අපායවල් 136ක් ගැනලා තියෙනවා. ඊටත් වඩා වැඩි කියන්න පුළුවන්. ඊළඟට ওই මුගල මහරහතන් වහන්සේ මාරතජන සූත්‍රයේ පෙන්නනවා මුගලන් හාමුදුරු පෙර භවයක දුසින් කියන මාරයා වෙලා ඉඳලා තියෙනවා. මාර දිව්‍ය පුත්‍රයා ඉඳලා පෙර තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ අග්‍ර ශ්‍රාවකයෙක්ගේ ඔළුව පැලුවා. ඒ කියන්නේ ඒ භික්ෂුන් වහන්සේ තථාගතයන් වහන්සේ ඉස්සරහින් වදිනවා. මෙයා මේ ළමා වේශයක් අරගෙන ගලක් ගහලා අර භික්ෂුන් වහන්සේගේ ඔළුව පැලුවා. ඒ ලේ පෙරාගෙන වඩිනවා. එතකොට තථාගතයන් වහන්සේ අනිත් පැත්ත හැරලා බැලුවා. බලලා කිව්වා තමාගේ තරම දන්නේ නැහැ කියලා. ලිමිට් එක පැන්නා කියලා. ඒක කිව්ව ගමන් අරයා එතනින් චුත වෙලා ගිහිල්ලා අපාය උපන්නා. ඒ අපාය ඉපදුනාම ඒ අපායෙකු භවයේදී පෙන්නවා ඒ තිබිලා තියෙන මාළුවෙක් වගේ ඔළුවක් මිනිස්සෙක් වගේ ශරීරයක් කියලා. එතකොට ඒ අපායෙන් නිර්සත්‍යය යකඩ පොල්ලක් බැස්සවලු මේ ශරීරය හරහා අවුරුදු 1000ක් තිබුණාලු. ඒක ගැලුණාට පස්සේ තව පොල්ලක් බස්සලා තියෙනවා. මේ විදිහට විඳින්නා වූ දුක්ඛය දේශනා කරනවා. එතකොට මටත් කියන්න පුළුවන් මීට බව 40කට පෙර මම තපාය උපන්. ඒ අපාය යන හේතුනේ ඊට ඉස්සෙල්ල භවයේදී මගේ අතින් පානාතිපාතය කියන එක අධික ලෙස සිද්ධ වුණා. ඒ කාලේ මිනිස්සු ඉල්ලනවා අලුතට මස් දෙන්නේ කියලා. එතකොට අපේ වත්තේ ওই හරක් එළුව වගේ සත්තු ගෙනල්ලා බැඳලා තියෙනවා. අර මිනිස්සු ඇවිල්ලා කිව්වහම මෙන්න මේ පණ පිටින් ඉන්න සතාගේ මෙන්න මේ ගාති කපලා දෙන්නයි කියලා. එතකොට මම එතනින් කපලා දෙනවා. ඕක කරලා ඉවරලා මම ගිහිල්ලා උපන්නා. මරණින් මත්තේ අපායේ උපන්නා. ඒ අපායේ ඉපදිච්ච භවයේදී මම අවුරුදු 2100ක් හිටියා. ඉපදිච්ච භවයේදී ඒ නිර්සත්‍යව මාව අල්ලගත්තා. දඩ පුරුෂෝ දෙන්නේ මේ අත් දෙකෙන් දෙපැත්තට අල්කලා අල්ලගත්තා. අර ඩෙන්ටිස්ගේ චෙයාර් එක තියෙන්නේ. ආන්නේ වගේ මාව නිදි කෙරෙව්වා. නිදි කෙරවලා ඉවරලා ඔය මේ තියෙනවනේ අර ගස්වල අතු කපන්න මැෂින් එකක්, හැන්ඩල් එකයි, බ්ලේඩ් එකයි එහෙම තියෙන්නේ. මේකේ නම් ගැජට් කීපයක්ම තියෙනවා. ඒකේ තිබුණා ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක දැම්ම මගේ අතට. දාලා මේක ලොක් කළා ස්ක්‍රූ පැනෙකින්. මේක ලොක් කළා ඉවරලා මෙතන මේක හිල් තියෙනවා. ඒ ක්ලිප් එකේ හිල් වලින් මේ අතට ස්ක්‍රූ පැන බැස්ුවා. දැන් ඊට පස්සේ ඉතින් අර හැන්ඩල් එක මෙහෙම තද කරාම අර කැරකෙන්න පටන් ගත්තා. අර මස් ටික ඔක්කොම ගලවගෙන යනවා. ඉතින් මම ඕක සිහි කළේ හත් වෙනි ධානයට ගිහිල්ලා. අතීත භවයන් බලන්න හොඳම තැන තමයි හත් වෙනි ධානය. මට පේනවා මගේ අත් දෙක නම් කරගන්න දෙයක් නැහැ මේ දෙන්න අල්ලගෙන ඉන්න. අර කකුල් දෙක බුරුලයි. ඊට පස්සේ මෙහෙම මම මගේ දිහාවට ඇදිලා එනවා. ඒකෙන් මං කලන්තේ දාලා වැටෙනවා කියලා දන්නවා. එතකොට එදාට ඉතින් ඊට වඩා දඬුවම් දෙන්නේ නැහැ. කලන්තේ දාපු මොනසෙට දඬුවම් කළා වැඩක් නැහැ නේ. පහුදා ආපහු අල්ලගත්තා. ඔය අපාය තිනවා ලෝදිය කියලා. සල්ෆියුරික් ඇසිඩ් කියන්නේ. ඔය සල්ෆියුරික් ඇසිඩ් කියන එක ඔබලංගේ අතට දැම්මොත් එහෙම එක වතුර හොයාගෙන යනවා. මේක ඊටත් වඩා සැර කිමිකල් එකක්. මේක අර ක්ලිප් එකේ ගාන්න තැනක් තියෙනවා. ගාලවිල්ල මගේ අතට තියලා තදගලා. ඒ තදගලාට පස්සේ අර චිරිචිරි ගාලා පිච්චිලා යනවා. ඒ කියන්නේ මේ දැන් බලන්න ඕගොල්ලන්ගේ අතට සර්ජිකල් ස්පිරිට්ස් ටිකක් දාන්න පුළුවන් ද තුවාලයකට නේද? වේදනාවගෙන දෙනවා. ඇසිඩ් දැම්මම කොහමද? ආපහු කලන්තේ දාලා ඇදගෙන වටේ. දැන් පහුදා මාම අල්ලගත්තා. අල්ලලා අර මැෂින් එකේ තිබුණා ක්ලිප් එකක්. ඒක මේ තුවාලෙන් දෙපැත්තට තියලා ලොක් කරා. ලොක් කරලා හැන්ඩල් එක තද කරාම මේක ඈත් වෙන්න පටන් ගත්තා. හරියට ග්ලව්ස් එක ගලවනවා වගේ මගේ අතේ මස් ටික ගැලෙව්වා. ඕක නේද මමත් කළේ. අර පණ පිටින් ඉන්න සත්‍යාගේ මස් ටික මං ගලවලා දුන්නා. එවනා විඥානේ ඒකට කැමති වෙනවා. විඥානේ කැමති වෙනවා නම් ඒ කියන්නේ විඥානේ ඒ වගේ තැන්වල තමයි ඉපදීම කියන එක ඇති වෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් ඉතින් මගේ අතේ මස් නැහැ. මං විතරක් නෙමෙයි ඔය දඬුවට යටත් වෙලා හිටියේ. තව අය හිටියා. මගේ වම් අත, අනිත් එක්කෙනාගේ දකුණු අත. එතකොට ඒක බැඳ කබේකින්. දැන් දෙන්න දෙපැත්තින්ම මැද්දෙන් කරත්ත පාරක් වාගේ තියෙන. මේ ගොඩින් කරත්තයක් යවුවා. මොකද වෙන්නේ? මේක තද වෙලා කැඩිලා ගියා. ඊට පස්සේ මගේ අත නැහැ. මං ඕක ටයි කරගත්ත යකඩ කෑල්ල. දැන් මගේ දඬුවම් ඉවරයි. මට ඒ පාර රස්සාවක් දුන්නා. අපායේ තියෙන රස්සාවල. ඕගොල්ලෝ මෙහි කරන රස්සාව එපා වෙලා නම් තියෙන්නේ. අපාය කියලා රස්සාවල් කරලා කරනවා කියලා හිතන්නේ. මං කියන්නම් ඒ මං කරපු රස්සාව. මේ ඔය පොළොව යට වුණාට ඔය ඇතුළේ තියෙනවා මේ බංකර් වගේ බිල්ඩින්ග්ස් තියෙනවා. මම හිටි තට්ටු තුනක බිල්ඩින් එක මම යට තට්ටුවේ. එතන තියෙන ඇසිඩ් තටාකය. එතනම තියෙනවා චේන් එකක්. බුල්ඩෝසර් චේන් එක වගේ චේන් එකක් තියෙනවා. ඒ චේන් එකෙන් මොකද්ද කරන්නේ? අර උඩම තට්ටුවේ කෙනෙක්ව නංගලා ඉන්නවා. මේ රත් වෙලා තියෙන මේ යකඩ තහඩු දෙක තුනක් දෙකක් උඩ. ඉතින් යා කොහොම හරි ඒක උඩ ඉන්න දඟලනවා. ඒ චේන් එකෙන් අරක ඈත් කරනවා. ඈත් කරායින් පස්සේ එයාට පේනවා මේක යට තියෙන්නේ මොකද්ද? ගිනි ජාලාව. එයා ඒකෙන් පිච්චෙනවා. ඒකට වැටලා පිච්චෙනවා. එයා පිච්චිලා පිච්චිලා ගියායින් පස්සේ ඊළඟ චේම්බර් එකේ කැරෙනවා. එතකොට එතන මේ තියෙන හුලං කපොල්ලක්. අර ඇවිලෙන එක්කෙනාට හුලං පිපෙනවා. ඊට පස්සේ ඔන්න මම ඉන්න තැන එක ඇරෙනවා. සීවිලෙමින් වගේ මට පේනවා. වැටෙන්නේ ඇට විතරයි තියෙන්නේ. එතකොට මේ ඇට මේ දැන් එක නානක් ප්‍රකාර ඇට මට පේනවා වැටෙනවා කියලා. වෙති දැන් ඔන්න යාර තටාකේටයි එක ඇට වැටෙන්න කියලා තියෙන්නේ. හැබැයි අර හුලඟත් එක්ක වැටෙන නිසා මේ ඇට අර බැම්මට වැටෙනවා. ඒතර මල් ළඟ රේකියක් තියෙනවා. මං ඒ දෝලා ගිහිල්ලා අර රේකෙන් අර ඇටේ ඇදලා දානවා තටාකේ ඇතුළට. ඉතින් ඒ පාර එතකොට ඒකත් දිය වෙලා යනවා. ඒ ඇට ටිකත් මං දකුණු පැත්ත වැළුවාම තටාක පොලිමයි. මරමරා පුච්ච පුච්ච දාන ඒ අය තමයි මේ ඒ වගේ මැෂින්ස් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔයගේ රස්සාවල් තමයි තියෙන්නේ. එහෙනම් ඕගලන්ට පේනවා මේ අපාය කියන එක, මේ දුකයි කියන එක. ඊළඟට අපි බලමු තිරිසන් ලෝකේ. මේ තිරිසන් ලෝකේ ඒ නිර්සත්‍යෝ ඕගලන්ට දැන් තේරෙනවා. ඒගොල්ලෝ අවුවට පිච්චෙනවා, වැස්සට තෙමෙනවා, බඩගින්න, පිපාසාව කියන එක තියෙනවා නේද? ඒකද ඒ ලෝකේ තියෙන දුක? ඊට වඩා විශාල වූ දුකක් ඒ ලෝකේ තියෙනවා. ඒක තියෙන නිතරම මරණේ. ඒ කියන්නේ දැන් බලන්න මේ මීයෙක් ඉන්න පූසාව ඒකව මරනවා. ඒ විතරක් නෙමෙයි. බලන්න මීයා පණ අදින වෙලාවේ අර ශරීරෙත් එක්ක සෙල්ලනොත් කරනවා නේද? ඔය පූසත් ඉන්නේ බයෙන්. ඕවලංගේ ගෙදර ඉන්න පූසා ඔය පිට කවුරු හරි එනවා දැක්කම වාහනේ අස්ස ගිහලා හරි යන්නේ. ඒවසගේ බං ඒ වගේම ඔය බල්ලත් ඉන්නේ බයි. මොන නිදාගෙන ඉන්නවා ඇස් දෙක අරිනවා බුක් ගාලා බලනවා. මූෙක් ඉන්නවා සිංහෙක් කාව කන. ඒතර ඒ සත්‍යෝ නිතරම ඉන්නේ බයකින්. ඔබ තේරුම් ගන්න නම් අන්නේ ෂූ එක දාගෙන තමුත් ඇවිදින්න වෙනවා. දැන් අපි නිතරම හිතන්නේ දැන් මන්නම් හරි මං පුරුෂයා මං සත්‍යයා කියලානේ මිනිසයා කියලානේ. අපි ওই ලෝකේ හරියට ඉඳලා තියෙනවා. පරිසං වුණ නැත්තම් නැවතත් යන. ඒ සපතු දෙක දාගෙන ඇවිදිනවා කියන්නේ දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න මෙහෙම. ඔය කොහේ හරි ගමනක් ගියා. රෑ 12යි. බස් එක වැරදුනා. දැන් පයින් ඇවිදගෙන එනවා. එනකොට පිටිපස්සේ මිනිස්සෙක් එනවා. ටොකොස් ටොකොස් කාලා සද්දයක් දාගෙන පිටිපස්සෙන් එනවා. සෝන් පිට්ටනියක් ළඟ කැලෑවක් ළඟින් එනවා කියලා හිතන්න. දැන් මොකද හිතන්නේ? මෙයා මාව මරයිද නේද? මගේ මේ පර්ස් එක ගනීද? මාව දූෂණය කරයිද? අන්න එහෙම බයකින් තමයි අර සත්‍යය හැමතිස්සෙම ඉන්නේ. එහෙනම් අපාය දුකයි තිරිසන් ලෝකේ දුකයි කියන එක තියෙනවා. ඊළඟට අපි බලමු ප්‍රේත ලෝකේ. මට කියන්න පුළුවන් එක ප්‍රේතියක් මම දැක්කා. මේ තට්ටු දෙකක බිල්ලින් එකකට වඩා ඒ ප්‍රේති උසයි. ඒ ප්‍රේතිගේ ඔළුව ඔය කාන්තාවගේ ඔළුව ප්‍රමාණයට, කට තියෙන ওই ප්‍රමාණයට. එයාගේ බඩ මීටර එකහමාරක් විතර පළලයි. අර වාගේ උස ශරීරයක්. ඒතර ඇවිද ගන්නත් බෑ නේද? අර පොඩි කටක් තියෙන. මොනවද ඒ අයට ආහාර හැටියට හම්බ වෙන්නේ? ඕගොල්ලෝ දෙන පිං. පිං ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රේතය. ඕගලන්ට පිං ගන්න පුළුවන්ද? බෑ නේද? දෙවියන්ට පිං ගන්න පුළුවන්ද? දෙවියන්ටත් බෑ. හැබැයි ඉතින් මේක වරදවා වටහා ගන්න එපා. ඕගලන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් නේ. කවුරු හරි කියනවා මම මේ හොඳ ආරණ්‍යයකට ගිහිල්ලා දන් දීලා හොඳ සිල්වත් හාමුදුරුවෝ හිටියේ කියලා. එතකොට අර ඒ මිනිස්සගේ මනු මූණත් ලස්සනයි. ඒක දිහා බලාගෙන ඉඳලා ඕගලන්ට සතුටක් ඇති වෙනවා. ඒ වගේ තමයි දෙවියන්ටත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. පින් ගන්න පුළුවන් සත්‍යයා කවුද? එයා තමයි ප්‍රේතය. ඉතින් ඕගලන් කල්පනා කරන්න පුළුවන් කොහොමද පින කන්නේ කියලා නේ. අපි උදාහරණයක් බලමු. ඕගලන්ට කටක් තියෙනවානේ. ඕගලන්ට බඩක් තියෙනවානේ. වෙලක් වෙලාවට ඕගලන්ගේ මේසුවේ කෑමක් තියෙනවානේ. ඒත් කන්න බැරි වෙනවානේ. ඉතින් ඕගලන්ගේ අම්මා තාත්තා හරි කවුරු හරි යාළුවෙක් හරි හිත හදනවා. අර ස්ට්‍රෙස් එක එහෙම ඇති වෙලානේ කන්න බැරි වෙලා තියෙන්නේ. හිත හදුවාට පස්සේ අරක කන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි. අර කවුරු හරි පින් දුන්නාම තමයි අරයාගේ සිත හැදිලා එයාට එතන තියෙන මොයිස්චරි මොනවහරි ගන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. හැම ප්‍රීතියකටම පින අවශ්‍යයි. කවුරු හරි දෙන්නේ නැත්තම් එයාට ගන්න බැරි වෙනවා. එතකොට ඒ දැන් එහෙනම් අපිට පේනවා ප්‍රේත ලෝකේ දුකයි කියලා. එහෙනම් අපාය දුකයි, තිරිසන් ලෝකේ දුකයි, ප්‍රේත ලෝකේ දුකයි. ඊළඟට අපි බලමු මේ මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ සත්‍ය හිතාගෙන ඉන්නේ යා හරි සැපතක් විඳිනවා කියලා නෙමෙයි. අපි බලමු මේක එහෙමද කියලා. බලන්න මේ මනුස්ස ලෝකෙට එන්න නම් ඕගොල්ලෝ කොහාටද යන්න ඕනේ? මෞකසට. මෞකස කියන්නේ හොඳ තැනක්ද? මලමුත්‍රා අසුචි කානුවක් නේද? ඒ කියන්නේ ওই මනෝමය කායෙන් ඉන්න වෙලාවට ඔගේ මේ ගඳ හිතන් දැනෙනවා. අසුචි වල ගඳ හිතන් දැනෙනවා. බලන්න ටොයිලට් එකේ අසුචි තියනවා නම් ෆ්ලෂ් කළා නැත්තම් මෙහාට ගඳ දැනෙනවා නේද? අන්න ඒ වගේ තමයි අසුචි තියෙන ප්‍රදේශවල අවයවවල අසුචි තැවිලා තියෙන්නේ. මුත්‍රා තියෙන ප්‍රදේශවල අවයවවල මුත්‍රා තැවිලා තියෙන්නේ. ඒ වගේ ගඳේ හිතන් දැනෙනවා කියන එක තියෙනවා. ඉතින් හැබැයි තින් පළක් කායට ඔක හිතෙන ඕක හොඳ තැනක් කියලා. විශේෂයෙන්ම ওই වෛද්‍ය විද්‍යාව එහෙම ආධාරණ අයට ඒගොල්ලන්ට කියලා දීලා තියෙන ඕක පිරිසුදු තැනක් කියලා. ඒ කියන්නේ බැක්ටීරියා නැතේ කියලා. බැක්ටීරියා නැති වෙන්න පුළුවන්. හැබැයි තින් ඕගොල්ලන්ටත් ප්‍රඥාවක් තියෙනවා නේද? දැන් බලන්න ওই පොළවේ තියෙන පස් වලට ඕගොල්ලෝ කියනවා ඩර්ට්. බබාට එහෙම කියනවා අත ගන්න එපා දූවිල්ල ජරාව කියලා නේද? එතකොට තමන්ගේ හැම එහෙම හොඳයි කියලා නිකන්. හොඳයි බ්ලේඩ් එකක් අරගෙන මේ පොඩි හංකැලක් කපලා දාන්න පල්ලෙහාට. දාලා මිනිස්සුන්ට කියන්න අහුල ගන්නයි කියලා. එයා අර පස්ටික් හොඳට අත ගන්න. ඕගොල්ලන්ගේ හංකැල අල්ලනවා. නෑ නේද? අන්න ඒ වගේ ප්‍රඥාවක්වත් තියෙනවා නම් ඕගොල්ලන්ට පේනවා. මේ කුණු හැම ඇතුලේ හොඳ දැනක් නම් තියෙන පුළුවන් කමක් නෑයි කියලා. ඉතින් ඔය කරුවල කාමරයක නේද? අවුවවත් නෑනේ. මාස 10ක් ඉන්න. ඉඳලා එළියට එන්න. එළියට එනකොට ඔයගොල්ලෝ hina වෙවි දෙන්නේ. නෑ අඬාගෙන ඉන්නේ නේද? ඇඬුවේ නැත්තම් තව ප්‍රශ්නයක්. ඉතින් කල්පනා කරන්නකෝ ඇයි මේ අපි අඬාගෙන ඉන්නේ මේ මනුස්ස ලෝකේ හොඳ නම් hina වෙවි එන්න බෑ. ඒක අම්ම කෙනෙක් මාත් එක්ක කියනවා යා දරුවව බිහි කරලා කල්පනා කරාලු. මොන ජරාවද්ද මම මේ බිහි කරලා තියෙන්නේ කියලා. එතකොට අර දුන්නහම මේ නර්ස් ළමයාව අතට දුන්නහම එයා මේ කිව්වල හොදලා දෙන්නේ කියලා. ඉතින් හොදලා දුන්නාම ඕගලන්ට හිතෙන්න පුළුවන් දැන් නම් වැඩේ හරි. මේ මනෝඋත්‍රා අසුචි ගියා කියලා නේද? හැබැයි අසුචි කොහෙද තියෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ. අපි හරියට ඇවිදින ටොයිලට් එකක් වගේ. අපි කොහේ හරි තැනකට යන්නේ මේ අසුචි මුත්‍රායි කියන ඒවා එල් අරගෙන තමයි අපි යන්නේ. පොළු අරගෙන යන්නේ. එතකොට දැන් ඉතින් ඔය පෙලක්කයි ඉපදෙනකොටම මැරෙනවා. පෙලක්කයට කහ වුණ වාගේ රෝගයන් තියෙනවා. එතකොට දැන් යන්තම් ජීවත් වෙන්න හම්බුණා නම් මොකද වෙන්නේ? බඩගිනි අඬනවා. අම්මා කිරි ටික දෙනවා නම් හොඳයි. නැත්තම් බඩගිනි නේද? ඊට පස්සේ මුත්‍රා පිට කරනවා අඬනවා. අසුචි පිට කරනවා අඬනවා. අම්මා සුද්ධ කරලා දෙනවා නම් දානවා නම් හොඳයි. නැත්තම් ඒව තවරගෙන ඉන්නවා කියන එක තියෙනවා. එතකොට ඔන්න ඔයගේ දුක්ඛයක් අපි විඳිනවා. ඉතින් අවුරුදු 4ක් විතර වුණාට පස්සේ මොකද වුනේ? ඔන්න අම්මා ඉල්ලනවා බෑග් එකක් අරේ නේද? ආ පුතා ගිහිල්ලා ඉගෙන ගන්නයි කියලා. ආ මේ මං යන්නම් බායි කියනවාද? නෑ නේද? අම්මත් එන්නේ කියලා කියනවා. පන්තියට වෙලා ඉන්නේ කියලා කියනවා. මොකද ඒ? අතීත භවයන් වල ඔය ওই පාසල් ගිය වෙලාවේ වුණේ මොකද්ද? පෑන්සල් වලින් යන්න ගල් කුර වලින් යන්න ගල් ඇල්ලෙන් ගැහුවා තල්ලු කරා නේද? අන්න විඥාන ධාරාව තුළු තියෙනවා ඒ Tamanට අතීත භවයේ වෙච්චා උදේ. ඒක තමයි අර අම්මට තින්නේ කියලා කියන්නේ. එතකොට දැන් ඔය මට නම් ඕගලන්ට මතක ඇදිනේ ඕගලන්ගේ කුඩා කාලේ නේද? කොච්චර තිබුණාද කියලා. බුලින් ඇන් හැරස්මන් කියලා කියන්නේ. එතකොට මට නම් මතකයි අපේ මගේ පියා මාව එක්කගෙන යන පොඩ්ඩක් පරක් වුණා නා. ඔය මහත ළමෙක් හිටිය මගේ පස්සේ පන්නනවා. මම එයාගෙන් බේරෙන්න බිල්ඩින් එකක් වටේ දිව්වයි කියලා තාමත් මතක තියෙනවා. ඕගලන්ට මතක ඇති නේ පොට්ටික කරගහගෙන කිලෝමීටර ගණන් හැතැම්ම ගණන් නේද බස් එකේ ගියා, පයින් ගියා. මොන දුකක් වින්දාද කියලා කල්පනා කරන්න. ඔය අවුරුදු මේ ඕස්ට්‍රේලියාවේ සුදු ගෑනු ළමේ කවුරුත් 16 ගෑනු ළමේ. එයා බිල්ඩින් එකකින් පැනලා මළා. පන්ති ළමයි කරදර කරනවා කියලා. එතකොට ඉතින් අපි හිතුවේ අන්තන් ජීවත් වෙන්න හම්බුණා කියලා. ඉතින් අවුරුදු 18ක් විතර වුණායින් පස්සේ ඔන්න ඉතින් මේ මං දැක්ක එක ළමෙක් අනිත් අය නිදා ගන්න ගියා. මෙයා ගත්තා බේසම, බේසමට වතුර දැම්මා. කකුල් දෙක ඒකට දාගෙන පාඩම් කරනවා. ඉතින් ඔහොම පාඩම් කළා විභාගේ පාස් වෙනවා නම් හොඳයි. නැත්තම් ඒ දුකයි නේ. හොඳයි අපි හිතමු විභාගේ පාස් වුණා කියලා. රස්සාවක් හම්බ වෙනවා නම් හොඳයි. නැත්තම් ඒ දුකයි. රස්සාවක් හම්බ වෙනවා කියමුකෝ. ඕගලන්ට ඉතින් ගෙදර ඉඳන් යන්න හම්බ වෙන්නේ නැහැනේ. ඔය පිටතැන් වල තමයි රස්සාව. හැබැයි රස්සාව හම්බ වෙනකොට නම් නිකම්ම නෙමෙයි. ඔයගොල්ලෝ කල්පනා කරේ කපුරුක පහල වුණා කියලා. අර බෙන්ස් කාර් එක යන මාම වාගේ යන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ගියේ. මොකද වුනේ ගියාට පස්සේ? අන්න මිනිස්සු කිව්වා අර විදියට කරන්න, මේ විදියට කරන්න, නැත්නම් ඔයාව දොට්ට දානවා කියලා රස්සාව. කමන්නේ පඩි හම්බ වෙනවනේ. බෙන්ස් කාර් එක හම්බ වෙයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් ඔන්න පඩි හම්බුණා හරි සන්තෝසයි නේද? මතක නැද්ද පළවෙනි පඩිය? දැන් ඉතින් ඔන්න ගියා, ෂර්ට් එකක් ගත්තා, ගවුමක් ගන්න ඕන නම් ගත්තා, අම්මට තාත්තට කීයක් හරි දුන්නා. ඊට පස්සේ බෝඩින් ගාස්තුව ගෙව්වා නේ. මොකද උනේ? අන්තිමට ගත්තාම අම්මගෙන් කාලා හිටපු කාලේ හොඳයි කියලා හිතන්න පුළුවන්. මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ. අර ටික බිල් ටික ගෙව්වට පස්සේ. මොකද අම්ම නම් ඕගලන්ට හොඳට කන්න දුන්නා නේ. බෝඩින් හවුස් වල කන්න දෙන හැටි දන්නවා නේ. ඔන්න මට නම් හම්බුණ දවසක් කොසුයි, කිරි කොසුයි, පොලොසුයි වැල්ලුමුගේ කොස් වලින් හදලා තිබුණා. එතකොට අම්මා හැම නෙමෙයි හොඳට කෑම ටික එහෙම දුන්නා කියන එක තියෙනවා. එතකොට දැන් ඉතින් කල්පනා කරනවා, දැන් මෙයා මට මේ ටිකක් මං ඉගෙනගෙන හරි ඉහළ රස්සාවකට යනවා කියලා. එතකොට ඒ දැන් අපි හිතමු ඕගොල්ලෝ ඉගෙනගෙන හරි ටිකක් පඩිය වැඩි හම්බෙන එකකට යනවා. ගියාට පස්සේ මේ දැන් ඉතින් සල්ලි ටිකක් වැඩියෙන් හම්බෙනවා. දැන් තව ප්‍රශ්නයක් නේද? මොකද්ද ප්‍රශ්නේ? දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ සල්ලි ටික හොරු ගනීද කියලා බයයි. එහෙම නැත්නම් ටැක්ස් මෑන් ගන්නවනේ, බදු ගන්නවනේ නේද? බදු ගන්නවා, බදු කාර්යයක් ගනීද කියලා ඒක බයයි. ඒ පාර ඉතින් දැන් සල්ලි ටිකක් තියෙනවා කල්පනා කළා. දැන් ඉතින් මං මේකින් ගයක් අටව ගන්න ඕනේ කියලා. අඩුපාඩුවකට තියෙන ගයක් නැtei කියලා. ඒ පාර ගයක් හදාගත්තා. දැන් ඉතින් ඒකට ගුල්ලෝ ගහනවා, වේයෝ ගහනවා නේද? අල්ලපු ගෙදර මිනිස්සු වැටට රණ්ඩු වෙන්න එනවා, ඔහොම තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න කල්පනා කළා, මට අඩුපාඩුවකට තියෙන නෝන කෙනෙක් නැහැ, මහත්ය කෙනෙක් නැහැ. ඒ පාර නෝන කෙනෙක් හරි මහත්ය කෙනෙක් හරි හොයාගත්තා. හොයාගත්ත කට්ටිය දන්නවනේ හොයාගත්තාම හරිද නැද්ද කියලා නේද? පෙලක්කාගේ නෝනල මහතුරු මැරිලත් ඉවරයි. දැන් ඉතින් කල්පනා කළා අපිට අඩුපාඩුවට තියෙන්නේ බබෙක් නැහැ කියලා. දැන් පෙලක්කාය මාත් එක්ක කියනවා, ඒ කියන්නේ මේ මෙතෙන්ට එන්නේ නම් මේ නිර්වාණයට යන්නේ කියලා. ඒ පාර කියන බබෙක් නැතේ කියලා. ඒ පාර ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන හරි බබෙක් හදා ගන්නවා. දැන් ඉතින් මොකද වෙන්නේ? දැන් හරිද? චරාස් ගානවා, බරාස් ගානවා, පැය දෙකෙන් දෙකට කිරි දෙන්නයි නේද? නැපි හොදනවායි, මේ අසුචියත පත ගන්නවායි කියන එක ෆන් එකක්ද නේද? ඉතින් දැන් කල්පනා කරනවා, අනේ මේ ළමයා තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න කාලේ වෙනකොට අන්න වැඩේ හරි. එතකොට නම් මට සැනසීමේ ඉන්න පුළුවන් කියලා. හරි ගියාද? බලන්නකෝ දැන් ওই ළමයට වයස අවුරුදු 18. ওই 18 වවහින්ද පළක් කළාට නිදා ගන්නවත් නෑ. බලන්නකෝ බලන්න මිනිස්සෙක් අපි තුන් ගාල්ල පැත්තේ මිනිස්සෙක් කොළඹට වැට එනවයි කියලා. ඉතින් ඔය මිනිසයා රෑ වෙලා 8ට 10ට විතර ඇවිල්ලා, 8ට විතර ඇවිල්ලා උයලා ඔන්න ඉතින් ඒ පාර එයා වුණ මේ කැම ටික කාලා දැන් බලනවා 10යි වෙලාව. ජීවිතේ සැපතක් තියෙන නිදා ගන්න එක තමයි කියලා. හැබැයි වෙලා බැලුවාම අර 18 බබා ගෙදර ඇවිල්ලා නැහැ. එයා කොහෙ ගිහිල්ලාද? විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා. ඉතින් දැන් මොබයිල් ෆෝන්ස් තියෙනවනේ, අම්මා කෝල් එකක් දාලා එහෙම අහන. ඇහුවාම කියනවා, අම්මේ මට දැම්මා නම් ඉන්න වෙන්නේ නැහැ. මෙන්න මේ assignment එකක් තියෙනවා, ඉවර කරගන්න බැරි වුණා. අද නරය 12 වත්තේ කියලා. දැන් ඉතින් අම්මා පුටුවේ නිදා ගන්නවා. මොකද? දැන් අද කාලේ ළමයි මේ drive කරනවානේ, motor bikes වල යනවා. බස් එක හරි ගැඩුණා නම් කාටද කියන්න තියෙන්නේ? මටනේ කියන්න තියෙන්නේ නේද? කියලා ඉතින් අම්මා පුටුවේ නිදා ගන්නවා. ඒ පාර රෑ 12ට ආපහු කෝල් එකක් දානවා. දැන් මම කියනවා, තමයි මේක ඉවරයක් කරගන්න බැරි වුණා. අම්මා නිදාගන්න මං හෙට උදේවත් වේවි මේක ඉවරයක් කරගන්න හෙට උදේ 9ට ඉස්සෙල්ලා මේක දාන්න තියෙනවා ඊගෙන දැන් පේනවද නිදා ගන්නත් නෑ 18 බවා හින්දා දැන් ඉතින් ওই ළමයාට වයස දැන් අවුරුදු 40යි තාමත් අම්මට බබාන්නේ දැන් ඉතින් යාකටත් එයාටත් බබාලා ඉන්න ඉතින් බබාගෙත් බබා බල්ලා කොන්දක් දෙකට නැමිලා මැරලා යනවා ඕක තමයි ජීවිතේ නේ එතකොට බලන්න ওই ජීවිතේ මොකද්ද සැපතක් කියලා තියෙන්නේ එක දවසක් ගන්න උදේට මොකද කරන්නේ ඕගොල්ලෝ මල්ලක් ගන්නෝ වැරට යන වැරට යනවා කියන තැන හොඳ තැනක්ද නෑ නේද ඒ කියන්නේ කවුරුත් ඕගලන්ට රස්සාවක් දෙන්නේ නෑ මේ ලෝකේ ප්‍රශ්න නැත්තම් ඕගොල්ලෝ ප්‍රශ්න විසඳන්න ගත්ත පුරුකා ඒතර පෙලක් අය නම් කියනවා මේ වැඩ තැන තන තමයි හොඳම තැන කියලා මොකද ඒ තමන්ගේ ගෙදර අපාය වාගේ අතෙන්ට ගියහම සැනසීම ඉන්නවා කියලා නේද දැන් බලන්න ඔය දොස්තර නෝනා කෙනෙක් ගන්නකෝ එයා අරගෙන බෑග් එක අරගෙන ගියා බෑග් එක තියන්න හම්බෙන්නේ නැහැ උන නර්ස් කෙනෙක් එහෙම දුවගෙන එනවා අනේ මේ කෙනෙක්ගේ කකුල ගැටලා ලේ ගලනවා මට නම් නවත්තන්න බෑ ඉක්මට එන්න කියලා ඉතින් ඒ පාර ඒකට ගිහිල්ලා ඇටෙන්ඩ් වෙනවා තව එක්කෙනෙක්ගේ පපුව නතර වෙලා ඒකට පම්ප් කරනවා නේද උදේ ඉඳන් රෑ වෙනකම් මොනවත් එක්ක දෝගල වැඩ කරේ මල මුත්‍රා අසුචිත් එක තමයි දඟලලා තියෙන්නේ මහන්සි ඔෆිස් එකෙත් බලන්න ඕක කී දෙනෙක් ඉන්නවද කියලා ඕගොල්ලන් එළියට දාන්න නේද පර්ෆෝමන්ස් බලනවා වැඩ හරි නෑයි කියනවා නේද ආදී වශයෙන් ආණ්ඩුවත් කියනවනේ රස්සාව කපනවායි කියලා එතකොට පත්තු විලා යනවා නේද ඒ වෙලාවට ඉතින් දැන් ඔන්න අර හවසට මල්ලට මොනහරි එළවලු ටිකක් උබා ගත්තා ගෙදර ආවා ගෙදර ආවම ඉතින් දැන් අන්න කුස්සිය පේනවා නේද සතුටක් ඇති වෙයි නෑ නේද කාන්තාවක් ගන්නකොට ඒ පාර දැන් ඉතින් කල්පනා කරනවා දැන් උදේ ඉවුව තව පාරක් ඔයපන් අම්මා කියලා. දැන් හැබැයි ඔතෙන්ට අපි අටෝ වෙන තියෙනවා එක එක විදිහට. දැන් තියෙනවනේ එක එක විදිහේ කුකර් නේද? ගෑස් කුකර් තියෙනවා, ඉලෙක්ට්‍රික් කුකර් තියෙනවා, උඩ වීදුරුව යට ගින්දර තියෙන ඒවාත් තියෙනවා. ඉතින් දැන් තමන් කල්පනා කරනවා රල්ලුපු ගෙදර මහත්තයාගේ වගේ නෙමෙයි මගේ තියෙන්නේ මේ ජාතික. එයාගේ තියෙන්නේ හතරස් මේසයක්, මගේ තියෙන්නේ රවුම් මේසයක්. එයා කන්නේ මේ වගේ පුටුවක, මං කන්නේ මේ වගේ පුටුවක. ඔය එකක්වත් කන්න පුළුවන්. බෑර පිංගාන්ට වැටිච්ච බත් චුට්ට විතරයි කන්න පුළුවන් බලන්න ඕකෙන් නේද මේ අපි හැමෝම සතුටු වෙන්නේ හිඟන්නත් සතුටු වෙන්නේ ඕකෙන්නේ අනේ මහත්තයා මට කන්න ටිකක් දෙන්නේ කිව්වා ගහක් යට ගිහිල්ලා වාඩි වුණා නේද ඉතින් අර කේල් පොලේ අරගෙන කෑව කේල් පොලේ විසිකරලා දාන අපි දෙගොල්ලොම සතුටු වෙන්නේ ඕන ඕකේ මේ ආහාරයෙන් ඇයි එහෙම තේරෙන්නේ විතන්න බලන්න මේ ලෝකේ කවුරු හරි කියනවා ඕගලන්ට බිලියන් එකක් සල්ලි දෙන්න මේ වැඩට එන්න හැබැයි මේ ලෝකේ කන්න කිසිම කෑමක් නැහැ කියලා. එක්කෙනෙක්වත් යනවද වැඩට? කිසි කෙනෙක් යන්නේ නැහැ. මේ ආහාරයෙන් තමයි අපි සතුට වෙනවා කියන එක තියෙන්නේ. ඕගොල්ලෝ කාට හරි ආරාධනා කරන්නේ මොකක් කියලාද? එන්න අපේ ගෙදර කෑමකට නේ. කවුරු රිටයර් වෙනවා නම් ඔෆිස් එකේ කියන්නේ. අපි යන් ලන්ච් එකකට. ඕකනේ කියන්නේ. ආහාරයෙන් තමයි හැමෝම සතුට වෙන්නේ. ඉතින් හැබැයි තියෙන්නේ ඔක මිනිත්තු 10යි නේද? මෙතන ඉඳන් මෙතෙන්ට උගරෙන් පල්ලෙහාට ඔක නෑ නියෝ සපත කියන්නේ. ඉතින් දැන් මේ මිනිස්සයා කල්පනා කරනවා මේ කෑම ටික කාලා. ඉතින් ජීවිතේ සපතක් තියෙන නිදා ගන්නයි කියලා. නිදා ගන්න යන කල්පනා කරනවා. හැබැයි ඉතින් අර 18 බබා ගෙදර ඇවිල්ලා නැත්තම් නිදා ගන්නත් නෑ. ඉතින් අපි එතනත් හොඳට අටවගෙන තියෙනවා නේද? කිම් බෙඩ් එක කියයි, ක්වීන් බෙඩ් එක කියයි. හැබැයි බලන්න ඕගොල්ලෝ ඉන්නේ මොකද්ද මේ අඟල් පහමාරක් හයක් පළල තීරුවක අඩි පහක් හයක් දිග තීරුවක තමයි ඕගොල්ලෝ ඉන්නේ අර මම මේ ලොකු ඇඳක ඉන්නවා කියන එක තමන්ගේ හිතේ තමයි තියෙන්නේ මෙතන ඉන්නකොටත් ඕගොල්ලෝ ඉන්නේ මේ අඩි දෙක තුන ඉඩ ප්‍රමාණයක මේ හෝල් එක ලොකු හෝල් එකක ඉන්නවා කියන එක තමන්ගේ මනසේ තමයි ඒක තියෙන්නේ එතකොට දැන් ඉතින් ඔය ඇඳේ එක පැත්තකට හැරලා නිදා ගන්න හදනවා ඉන්න පුළුවන්ද බෑ නේද බලන්න ඔය පුටු ඉන්නකොට තෝගලන්ගේ කකුල් දෙක ඉස්සරහට යනවා පාල් මෙයා වෙන කොන්ද එහාට යනවා මෙහාට යනවා මොකද රිදෙන නිසා ඔය පෙටකෝපදේශයේ පෙන්නනවා ඉරියව්ව මාරු කරන්නේ ඇයි කියලා හිතන්නේ නැති පුද්ගලයාට දුක්ඛේ වැටෙන්නේ නැහැ කියලා අපි ඉඳගෙන ඉන්නකොට අමාරුයි අපි හිට ගන්න අපි ඇවිද්දාම අමාරුයි අපි වාඩි වෙන අපි ඉරියව්ව මාරු කරන්නේ මොකක් නිසාද දුක්ඛය නිසා එතකොට දැන් ඉතින් භයානක හීනයක් එහෙම දැක්කනම් ඉතින් තවත් ප්‍රශ්නයක් නේද ඉතින් උදේට ඇහැරෙනකොට ඕගොල්ලන්ගේ මේ කබ ගලලා ආදී වශයෙන් ඉතින් ඕවා සුද්ධ කරගන්නයි කියලා යනවා. ඉතින් මම දැකලා තියෙනවා ඔය ටොයිලට් එකට යනකොට මිනිස්සු පෙලක් අය මැගසින් එකක් අරන් යනවා. මොකද ඒ වැඩෙත් බොහොම අමාරුයි නේ. අපිට ඉතින් ඕවට hina යනවා තමයි. නමුත් ওই බල්ලෙකුට එහෙම ඕක හැදුනා නම් ඒකගේ අවසාන කාලේ. ඒ කියන්නේ එයා මේ බඩ වේලලා මිය යනවා කියන එක තියෙනවා. වයසට යනකොට මිනිස්සෙක් එක්ක බඩ බුරුල් කරන්නේ. එහෙම නැත්නම් බඩ වේලන. වැඳීම අසුචියෙම පිට වෙනවා කියන එක තියෙනවා. ඔව රෝග. ඉතින් දැන් මොකද කරන්නේ? දැන් සුද්ධ කරගත්ත ආපෝ අර මල්ල ගත්ත වැඩට ගියා. ඔච්චරයි නේද ජීවිතේ. බලන්න මේකේ සපතක් කියලා තියෙන්නේ මොකක්ද? අර අපි ආහාර ගන්නකොට මෙතන ඉඳන් මෙතෙන්ට ඕක තමයි මීතු 10 සපත. හැබැයි ඕකට ඕගොල්ලෝ පැය දෙකක් කෝච්චිය ගියා. පැය 8ක් වැඩ කරලා පැය 10ක් 12ක් ගත කරලා තියෙනවා මේ මිනිත්තු 10කට. මේක ප්‍රොපෝෂනල් නැහැ, සමානුපාතික වෙන්නේ නැහැ. එහෙනම් මනුස්ස ලෝකේ දුකයි කියන එක පේනවා. ඊළඟට අපි බලමු දිවි ලෝකේ කියන එක. කොහෙද ওই දිවි ලෝකේ කියන එක තියෙන්නේ? දැන් බලන්න මේ ඍතුයේ තියෙන සවුත් පෝල් එක, ඍතුයේ තියෙන නෝත් පෝල් එක. ඕකෙන් හැදිලා තියෙන ඇක්සිස් එකක්. ওই ඇක්සිස් එක ඈතට දික් කරන්න. ඈතට දික් කරාම දකුණු පැත්තට චතුර්මහා රාජිකේ, වම් පැත්තට තවසින්සා, ওই ස්පයිරල් ෂේප් එකට ඕක තියෙනවා. තව ඈතට යනකොට ওই ඇක්සිස් එකේ ওই අකනිට බ්‍රහ්ම ලෝකෙ එහෙම තියෙනවා. එතකොට බුදුහාමුදුරුව මේ දේශනා කළා මතකද? සුරාසුර සංග්‍රාමයක් තිබුණා කියලා. යුද්ධයක්. යුද්ධයක් තිබුණා නම් දුකයි නේ. මේ ලංකාවෙත් තිබුණ යුද්ධේ. එතකොට ඔය මට කියන්න පුළුවන් ඔය මමත් මීට බව 17කට ඉස්සෙල්ලා දිවි ලෝකෙ ඉපදෙලා හිටියා. ඒ හිටපු වෙලාවේ ඔය මේ තරුණ කාලේ මම මත්පැන් පානය කළා. ඔය සල්මල් තියෙන. ඔය සල්මල් ගෙනල්ලා ඔය වතුර බැරල් එකකට භාගයක් පුරවනවා. ඊතුරු භාගය සල්මල් වලින් පුරවනවා. ලිඩ් එක වහලා තියෙන. පවතව උදේට ඇවිල්ලා මේ ලිඩ් එක ඇරියා ඔළුව ඇල්ලුවා. ආග්‍රහණී මත් වෙන්න පුළුවන්. දැන් බලන්න දිවි ලෝකේ සැපනම්. ඇයි මම මත්පැන් පානය කරන්නේ? එතනක් තියෙන ප්‍රශ්නේ. ඒතකොට මොකද්ද මෙහි එහි අතර සමානකම? මොකද්ද මෙහි එහි අතර වෙනස? දැන් මෙහි ඔගලන්ට පේනවා මෙහි තියෙනවයි කියලා ගෙවල් දොරවල්. ඒ තියෙන ගෙවල් දොරවල් ඒවා විශාලයි, ලස්සනයි. මෙහි තියෙන වාහන දිවි ලෝකෙත් වාහන තියෙනවා. ඒවා දිබ්බ යාන, දිබ්බ ගුහා, දිබ්බ කුටි කියලා වර්ග තුනක් තියෙනවා. ඔය දිබ්බ යානේ ගුහම ඔය කාර් එක වාගේ මේ කීප දෙනෙකුට යන්න පුළුවන්. දිබ්බ කුටිය කියලා කිව්වහම බස් එකේ වාගේ බොහෝ දෙනෙකුට යන්න පුළුවන්. ඊළඟට දිබ්බ ගුහා කිව්වම හරියට ස්පේස්ෂිප් එක වගේ කාමරත් එක්ක යන්න පුළුවන්. ඔය මිනිස්සු එහෙම රැවටෙනවා නේද මේ ස්පේස්ෂිප්ස් එනවායි කියලා. පිටරටවල හරියට තියෙනවා බය වෙන ඒවා. ඔය චීනින් ගත්ත ෆොටෝ එකකුත් තියෙනවා. එතකොට ඔය ස්පේස්ෂිප්ස් කියලා කිව්වට ඒවා දෙවියන්ගේ වාහන. දැන් වෙන ග්‍රහලෝක තියෙන මම ඒවට ගිහිල්ලා තියෙනවා. ඒවයි තාම තියෙන මේ ඩයිනසෝ වීරා එක වාගේ අර ලොකු සත්වයෝ ඉන්න කුරුල්ලෙ මනුස්සයන් ව කන දිවිනෙච්ච කට්ටි ඉන්නේ මෙහි. ඉතින් කවදා හරි මේ අය සමහර ස්පේස්ෂිප් එකක් හදාගෙන පිට ලෝකෙට උන්ට එහෙම යා. දැනට ඉන්නේ දෙවියන්ගේ වාහන. මෙහි පාරවල් තියෙනවා, එහෙත් පාරවල් තියෙනවා. ඒවා විශාලයි, ලස්සනයි. එතකොට මෙහි රස්සාවල් තියෙනවා, එහෙත් රස්සාවල් තියෙනවා. මෙහි ගස්කොලන් තියෙනවා, එහෙත් ගස්කොලන් තියෙනවා. මෙහි ඊර්ෂ්‍යාව තියෙනවා, එහෙත් ඊර්ෂ්‍යාව තියෙනවා. දැන් පේනවනේ පිච්චර එක නේද? මේ කතරොන් චිල්ලා තිනවා, එහෙත් කතරොන් චිල්ලා තිනවා. මොකද්ද වෙනසකට තියෙන්නේ? වෙනසකට තියෙන්නේ ඕගොල්ලෝ ජීවත් වෙන්නේ අවුරුදු 80යි පළවෙනි දිව්‍ය ලෝකේ. චතුර්මහා රාජිකේ එයයි ජීවත් වෙනවා එහේ මිලියන 10ක්. ඊළඟ දිව්‍ය ලෝකේ මිලියන 36යි. ඔහොම ගෙහිලා ඔය අන්තිම එකට යනකොට මේ බිලියන 8යි. 8 බිලියන්. ඕගොල්ලෝ මෙරි මෙරි යනවා. එයා 8 බිලියන් කාලයක් ජීවත් වෙලා ඉන්නේ. මොකද්ද ඔතන? ඕක තමයි ඔක වෙනසකට තියෙන්නේ. දැන් ඕගලන්ට පේනවා. දැන් මේ ඉඩමක් අරන් දැම්මොත් කාලයක් යනකොට ගාණ වැඩි වෙන්නේ නේද? ආන් ඒ වගේ තමයි. ඒත් බොහෝ කාලයක් ජීවත් වීම නිසා අර ලාභයන් ලැබිලා ඒකේ හොඳයි කියන එක තියෙනවා. එහෙනම් ඔයගලන්ට පේනවා අපාය දුකයි, තිරිසන් ලෝකෙ දුකයි, ප්‍රේත ලෝකෙ දුකයි, මනුස්ස ලෝකෙ දුකයි, දිව්‍ය ලෝකෙ දුකයි. ඊළඟට අපි බලමු බ්‍රහ්ම ලෝකෙ. ඔය ආභස්සර බ්‍රහ්ම ලෝකෙ පෙන්නනවා ප්‍රීති බක්කා භවිස්සති කියලා. ප්‍රීති අනුභව කරලා ජීවත් වෙනවා. ප්‍රීතිය නැත්තම් ඒ කියන්නේ කෑවෙන යවාගේ නේද? ඒ කියන්නේ වේදනාව වෙනස් වෙනකොට ඒගොල්ලන්ට ඒ වෙනස කියන එක තියෙනවා, දුක්ඛය තියෙනවා. එහෙනම් බ්‍රහ්ම ලෝකෙ දුකයි. එමනම් ඕගොල්ලන්ගේ ඇස් දෙක වහලා හරි ඇරලා හරි හිතන්න පුළුවන්ද මම මෙන්න මේ අහවල් තැන ගිහිල්ලා ඉපදෙනවා මට දුකක් නැතියි කියලා? එහෙම තැනක් නැහැ. එතකොට එහෙනම් අපාය, තිරිසන් ලෝක, പ്രേත ලෝක, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක හැමදැනම දුකයි. අන්න ඒක තමයි මේ ජාති විදුක්ඛා කියන්නේ. තාමත් ඉවර නැහැ. ස්කන්ධානම් පාතු භාවෝ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධයන් පහළ වෙනවා. ආයතනානම් පටිලාභෝ. ආයතනයන් කිව්වහම අපි මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මට නම් ඕක එකපාරටම තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ කියන එක පහළ වුණාම කොහොමද දුක්ඛයක් තියෙන්නේ? මට මාස 6ක් විතර ගියා. දවසක් මට ආරංචි වුණා එක භික්ෂුන් වහන්සේ නමකට මේ ඇස් පේන්නේ නැතුව ගියා කියලා. ඒ භික්ෂුන් වහන්සේට වයසට ගිහිල්ලා නෙමෙයි, රෝගයක් හැදිලා ඇහැ පේන්නේ නැතුව ගියා කියලා තරුණ කාලේ. ඉතින් පහුවදා භාවනා කරන්න ගත්තාම මම කල්පනා කළා මටත් ඕක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මටත් දැන් අද මං S2 වහගෙන භාවනා කරනවා, S2 ඇරියට මට මොකක්වත් පේන්නේ නැති වෙන්න පුළුවන්. අරසනීපයක් මටත් ඇදිලා. දැන් එහෙමනම් කොහොමද මම මේ කාමරෙන් එළියට යන්නේ? කොහොමද මම වැසිකිළියට එළියට යන්නේ? කොහොමද මම මේ රස්සාවට යන්නේ? කොහොමද මම පාර පයින්නේ? දැන් අද ලංකාවේ නම් ඇහැ තිවිලත් පණින්න බෑ නේ. ඇහැ නැත්තම් කොහොමද පණින්නේ? හරි බයකුත් ඇති වුණා. අපිට පහළ වෙනවා තමයි අනිත්‍යෝ ඇස්, අනිත්‍යෝ කන්, අනිත්‍යෝ නාසයන්, අනිත්‍යෝ දිවෝ තමයි පහළ වෙන්නේ. මට නම් හොඳ උදාහරණයක් තිබුණා ඔකට. මගේ පියා අවුරුදු 82ක් වෙනකොට එයාට ඇස් පේන්නේ නැහැ. යන්තම් ඡායාව. කන ඇහෙන්නේ නැහැ. හයියෙන් කෑ ගැහුවොත් යන්තම් එයාට මේ වචනයක් ඇහෙන්නේ. නාසයට ගඳක් සුවඳක් නැහැ. ওই කාලෙට මේ අසුචි මුත්‍රා ඇඳේ පිට වෙනවා. අපි දැකලා අස්කරේ නැත්තම් එයාට ඒක ගැන හැඟීමක් නැහැ. දිවට රසයකුත් නැහැ. වතුර බොන්න නැතුව ගියා. ඊළඟට කයට ස්පර්ශයකුත් නැහැ. සතේ කන වේලාවට එයා දන්නේ, අනිත් වේලාවට මොකක් හරි එකක් වෙලා කියලා අතපාත ගන්නවා. මනසට ධර්මයකුත් නැහැ. පොඩි කාලේ යම්කිසි දෙයක් මතක තිබුණා. තරුණ කාලේ සිදුවීම. දැන් මං ඇහුවොත් කෑවද කියලා, අම්මගෙන් අහන මං කෑවද කියලා. දැන් බලන්න ඇහැ, කන, නාසය, දිව, ශරීරේ, මනස ඔක්කොම ගියා. මං කල්පනා කළා පියාට ඕක සාධාරණ, මටත් ඕක සාධාරණයි. එයාට ඉස්සෙල්ලා තමයි මට ඕක ඇති වෙන්නේ කියන එක මං කල්පනා කළා. අන්න ජාතිපි දුක්ඛ. ඊළඟට ජරාව. දැන් ඉතින් ඕගලන්ගේ ශරීරේ ජරාවටපත් වෙලා, හැම රැලි වැටිලා, නේද, කෙස් සීදිලා, දත් වැටලා තියෙන ස්වභාව. ඔයගොල්ලෝ දන්න ඔය ආච්චි අම්මා වැඩි වෙලාවක් ඔය ඉන්නේ නැහැ නේද? මේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා වැඩි වෙලා ඉන්නේ නැහැ. ආච්චිට අම්මා කල්පනා වෙනවා තරුණ කාලේ, ළමා කාලේ මම කොහොමද හිටියේ කියන එක. ආච්චි විතරක් නෙමෙයි ඔක දැක්කේ. මම දැක්කා අවුරුදු 4ක දරුවේ එළිය සෙල්ලම් කර කර හිටියා. සෙල්ලම නරවත්තලා ගේ ඇතුළට දෙව්වා. ගේ ඇතුළට දුවලා අම්මට පෙන්නන ඔයාගේ අත අර ලස්සනට දිවිච්ච හැමේ පොඩි පැච් එකක් වාගේ ඇවිල්ලා. එතකොට ඒ කියන්නේ අර ජරාවටපත් වුණා කියලා නේද? ඉතින් ආච්චි අම්මා දැක්කනම්, ඔය කුඩා දරුවා දැක්කනම් ඕගොල්ලෝ ඉන්නේ ඔය දෙක අතර නේද? ඊළඟට වියාදී ලිඩ රෝග. ඔය ගිරිමානන්ද සූත්‍රයේ තථාගතයන් වහන්සේ රෝග 48ක් පෙන්වනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ කියලා ওই විදිහට පෙන්වනවා. ඍතු පරිණාමද ආබාධා, ඍතු වෙනස් වෙලා. කර්ම විපාක නිසා ඇති වෙන ආබාධය. සීතල, උෂ්ණේ, බඩගින්න, පිපාසාව, මුත්‍රා පිටිකිරීම, අසූචි පිටිකිරීම රෝග 48ක් පෙන්වනවා. අනාගත කාලෙ මීට වඩා රෝග තියෙනවා කිව්වා. ඒවට නන් නැති කියලා කිව්වා. ඒ කියන්නේ මොකද්ද? අපිට වචන නැති වෙනවද? ඒවට නන් දාන්න. නෑ ඒක නෙමෙයි මේ කියන්නේ. අපි දැනටත් ඒ තත්ත්වෙටපත් වෙලා. දැන් ඔය පෙලක් අය මාත් එක්ක ඇවිල්ලා කියනවා මට මෙන්න මෙහෙම රෝගයක් තියෙනවා. හැම දොස්තර ළඟටම ගියා. කරන්න පුළුවන් ස්කෑන්ස් ඔක්කොම කළා. මේ කාටවත් අඳුර ගන්න බෑයි කියලා. රෝගී තියෙනවා. අඳුනා ගන්න බැරි නම් ඉතින් නමක් දාන්න බෑ නේද? ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා ඇති ඔය දැන් දොස්තරලා හැම බේත් කරන්නේ ගෙස් කරලා. මේක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් මේක වෙන්න. ඔය ආයුර්වේද වෛද්‍යවරුත් කියනවා වෙස්ටර්න් වෛද්‍යවරුත් කියනවා ඒ தත්ති දැන්. එතකොට එන්නේ එන්න වැඩි. අනාගතේ ඊට වඩා වැඩි. ඉතින් ඔය කාට හරි කැන්සර් එකක් එහෙම තියෙනවා කියලා දැක්කොත් ඕගොල්ලෝ කල්පනා කරන්න ඕනේ මොකද්ද? මටත් ඕක හැදෙන්න. අද හවසට වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්. හෙට නැත්තම් අනිත් හැම නැත්තම් ඊළඟ භවයේ හරි හැදෙනවා කියලා කල්පනා කරන්න. එදාට ඇවිල්ලා මේ ටීවී එක දාගන්න එපා. අර දුක්කේ මිනී කරන්න. ඊළඟට මරණය. ඒතකොට මෙතෙන්දි තමයි ඕගොල්ලන්ගේ භාවනාව වොහම තදින් සිද්ධ වෙන්නේ. ඒ සත් පුද්ගලෙක් මැරිලා දවසක් දෙකක් ගත වෙලා ඉස්ම ගන්න මලසිරුරක් වාගේ එකක් දැකලා කල්පනා කරනවා මගේ ශරීරයත් මේ ආකාරයි මේ තත්ත්වයටපත් වෙනවා මම මේක ඉක්මවලා නැහැයි කියලා. අන්න ඒ වගේ ශරීරයක් මට පෙන්වන්නත් පුළුවන් මේ තියෙන්නේ. දවසක් දෙකක් ගත වෙලා ඒ ඉදි වෙලා නිල් පැහැය තියෙන වාගේ මලසිරුරක්. දැන් කල්පනා කරනවා මගේ ශරීරයත් මේ ආකාරයි මම මේ තත්ත්වයටපත් වෙනවා මේකෙන් මම නිදහස් වෙලා නැහැයි කියලා. එතකොට එහෙම කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා ඒකේ සමුදේ අස්තංගමයි බලන්නේ කියලා. අන්න ඒක අපි තව චුට්ටකින් කරමු. දැන් එහෙමනම් බලන්න කරන්න තියෙන්නේ අර ආච්චි සීයා මැරිච්ච අවස්ථාව තියෙනවනේ. ඕගොල්ලෝ ගියානේ එතෙන්ට නේද? දැන් ඉතින් එතෙන්ට ගිහිල්ලා මනසින් යන්න ආද? ගිහිල්ලා ඉවරලා දැන් අනේ ආච්චි සීයා නිදාගෙන මැරිලා ඉන්නවා. මගේ ශරීරයත් මේ ආකාරයි. මේ தත්ත්වයටපත් වෙන. එහෙනම් එතනින් නිදි කරවන්න. වල දාන්න එපා. දවස් 7-8ක් තියන්න බලන්න. හිතන්න බලන්න මේ ස්ටේජ් එක උඩ නේකඩ් බොඩි එකක් තියෙන. අපේ ශරීරයේ හිල් 9ක් තියෙනවානේ. ඇස් දෙකේ 2යි, නාය 2යි, 4යි, කටේ 1යි, 5යි, කන් දෙකේ 2යි, 7යි, මුත්‍රා පිට වෙන තැනයි, අසුචි පිට වෙන තැනයි. නවන් දොර කියලා කියනවා. එතකොට ඔය මොකද වෙන්නේ? ඔය අසුචි තියෙන හරියින් ඒව පිට වෙනවා, මුත්‍රා හරියින් ඒව පිට වෙනවා. මම නම් දැක්ක මගේ භාවනාවදී මේ මගේ මේ කටය මේ ටික කාලා නහයෙන් පණුවෙක් කෙනා කටට බහිනවා කටෙන් පණුවෙක් කෙනා නහයට බහිනවා. අන්න ඒ වෙලාවේ මගේ මනස නම් විසාර වුණා චීයා කියලා. අන්න ඒ වෙලාවේ මං හිතී මනෝමය කායය. ඕගලන්ට කයවල් තුනක් තියෙනවා දන්නවද ඒක? පොට්ටපාද සූත්‍රය බුදුහාමුදුරුවෝ පෙන්නනවා කයවල් තුනක් තියෙනවා. ඔය දැන් තියෙන ග්‍රොස් බොඩි එක තියෙනවා. ඊළඟට ඕගලන්ට තියෙනවා මනෝමය කායය. ඒක මේ ඇහැ කන නාසය දිව ශරීරයේ වහඳලා හොඳට තියෙනවා. කණ්ණාඩි දාන්න ඕනේ නැහැ. හැබැයි තේ ඒකේ කන්න ඩයිජෙස්ටිව් සිස්ටම් එකක් නැන්නේ. එතකොට මේ අපි කන කෑම එහෙම කන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට ඒක හරිය නිකන් වතුර ටැංකියක් වගේ. දැන් හිතන්නකෝ බලන්න වතුර ටැංකිය වතුර කලින් ආපුව පිරලා තියෙනවා. දැන් ඉතින් අලුතෙන් වතුර එන්නේ නැහැ. මේ තියෙන වතුර ටික වැවි වැවි යන. ඔගොල්ලෝ රස්සා කරපු වෙලාවේ බැංකුවට මුදල් ආවා. දැන් අලුතෙන් මුදල් එන්නේ නැහැ. ඒතකොට තියෙන මුදල් ටික වැවි යන. අනේම හිතන්න. ඒක භවයක් නෙමෙයි. ඊළඟට ඔයගලන්ට තියෙන සංඥාමය කායක්. සංඥාවෙන් හැදිච්ච කායක්. තථාගතයන් වහන්සේ පෙන්වන කවුරු හරි ඇහුවොත් කියන්නේ කියලා කොහෙද ඔක තියෙන්නේ? මෙතනම තමයි මේ තුනම තියෙන්නේ කියලා. එතකොට දැන් අපි මලහම මොකද වෙන්නේ? අපි එකපාරටම ඉපදෙනවා නැත්නම් බලාගෙන ඉන්නවා. පුත්‍රය වෙන්නේ ওই දෙකම. ඒ කියන්නේ අපි එකපාරටම ඉපදෙන අවස්ථාවන් තියෙනවා. දැන් බලන්න ওই මනුස්ස ලෝකෙට එන අයගෙන් ගත්තාම ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි මේ ආපහු මනුස්ස ලෝකෙට එන්නේ. ඒ කියන්නේ මේ ඉන්න කට්ටියගෙන් බොහොම කොඩා ප්‍රමාණයක් තමයි ආපහු මනුස්ස ලෝකෙට එනවා කියන එක තියෙන්නේ. ඒකිනුත් ඉතාමත් කුඩා ප්‍රමාණයකට chance එකක් හම්බ වෙනවා ඒක පාටම මනුස්ස ලෝකෙම ඉපදෙන්න. දැන් හිතන්නකෝ බලන්න ඕගොල්ලන්ගේ ගේ අද කඩලා ගියොතින් එහෙම මොකද්ද chance එක ඕගලන්ට මනාපු ප්‍රදේශයකින් මනාපු ගයක් එක පාටම හම්බ වෙන. බින්දුවයි නේ. හැබැයි ඔය පාරට වැටෙනෝනේ අපි. හැබැයි පෙලක් කියලාට ඉතින් ඔය රජවරු වාගේ ආයි ඉන්නෝ. ඒගොල්ලන්ගේ එක මාලිගාවක් ඇදුනට තව මාලිගාවක් තියෙනවා කියන එක තියෙනවා. ඒකින් කියවෙන්නේ රජුරෝ එක පාටම ඉපදෙනවා කියලා. මම මේ පෙන්නන්නේ කුසල් තියන අය ඉන්නවා කියලා. එතකොට අනිත් අයට මොකද වෙන්නේ? එයා ඉන්න මනෝමය කායකින්. දැන් මට කියන්න පුළුවන් මේ භවයට ඉස්සෙල්ලා භවයේ මම අනුරාධපුරේ. දවසක් මට පේනවා මගේ මේ ශරීරේ මුණින් අතට වැටිලා. මුණින් අතට වැටලා තිනවයි කියන්නේ එහෙනම් මම උඩින් ඉඳන් බලාගෙන ඉන්නවා නේද? මනෝමය කායේ මේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. මගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇයි මේ ශරීරේ නැගිටින්නේ නැත්තේ කියන එක. ඉතින් ඒ කියන්නේ මම මලාද කියලාවත් දන්නේ නැහැ. මම කන්ෆියුස් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතෙන්ට එනකොට ගෙදර ආයට කිව්වේ මොකද්ද? මම මේ භාවනා වැඩසටහනට ගිහිල්ලා එන්නම් කියලා. හොඳටම ෂුවර්ද යන්න පුළුවන් ඒ කියලා. ඔයගොල්ලෝ මෙතන මැරලා වැටෙන්න පුළුවන්. අර පාරේ වාහනේ කැපිලා මැරලා වැටෙන්න පුළුවන්. නමුත් අපි හැංගීම තියෙන්නේ කොහමද? මම ගිහිල්ලා එන්නම් කියලා නේද? දැන් ඒ වගේ තමයි මම මේ දකුණු කකුල දිනනකොට මම හිතන්නේ මොකද්ද මට වම් කකුලක් තියන්න පුළුවන් කියලා. දකුණු කකුල තිබ්බා වම් කකුල තියන්න ඉස්සෙල්ලා මම මැරලා ඉවරයි. එතකොට දැන් අන්න මිනිස්සු මෙන්න මේ ශරීරය උස්සනකොට ඉතින් ඒගොල්ලෝ අඬනවා. අන්න එතකොට තමයි මම දන්නේ මම මැරලයි කියලා. ඒ පාර ওই ශරීරය ගෙනිච්චා ගෙදෙට්ට. ඉතින් ওই අවුරුදු 15 ගෙදර දරුවෙක් හිටියා. එයා වැට ඇද්දට ඇවිල්ලා බොහොම දුකේ ඉන්නවා කියලා මට පෙන්නනවා. දැන් මිනිස්සු ගෙදෙට්ට එනවා, අඬනවා, දොඩනවා. අවස් වෙනකොට මට තේරෙනවා ඒගොල්ලෝ නෙමෙයි දුකේ ඉන්නේ, මමයි දුකේ ඉන්නේ. මොකද ඒගොල්ලෝ කනව මට කන්න බෑ. ඔය මනෝමය කාය කියන එකට කන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒක ඇහ කන්නාසි තිබුණාට අර ඩයිජෙස්ටිව් සිස්ටම් එකක් නෑ. දැන් බලන්න ඕගොල්ලෝ දවසකට වේල් කීයක් කනවද? ඕගොල්ලෝ කියන්නේ වේල් මේ 3යි කියලා. හැබැයි බිස්කට් කනව තේබුණා ගත්තාම ඕගොල්ලෝ කනෝ මේ වේල් 6ක් විතර නේද? එක වේලක් හිතන්නකො බලන්න ඕගලන්ට පැය දෙකක් කන්න හම්බුන්නේ නෑ දවල්ට. කොච්චර අමාරුද? එතකොට දැන් මේ දවස් 2ක් ඉන්න වුණොත් එහෙම මනෝමය කායෙන් ඉන්නවා දවස් 7, අවුරුදු 7, අවුරුදු 28 ඉඳන් ඉන්න අය ඉන්නවා. එතකොට දැන් අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. මනෝමය කායෙන් ඉන්නවා කාල නැය වාගේ දුකයි කියන එක. ඉතින් ওই දුක්ඛයේ විසින් අපේ මේ කය පෙළනවානේ. අනේ මට කන්න හම්බුන්නේ නෑ කියලා. අන්න ඒක පදට්ටානේ වෙන ආසන්න කාරණේ නෝ දෝමනස්සේට. ඉතින් දෝමනස්සෙන් සිත පෙළනවා. දැන් කයත් පෙළනවා සිතත් පෙළනවා. අන්න ඒක ආසන්න කාරණේ නෝ ශෝකයට. ඉතින් ශෝකයේදී ඔයගොලු නිතරම ශෝක කරනවා. දැන් බලන්න දැන් ඔයගොලු වඩේ එකක් එහෙම කනකොට ඔන්න එක කටක් කෑවා. මෙතන ඉඳන් මෙතෙන් විතරයි රස විඥානයක් හටගත්තා. ඒක මැරලා යනවා නේ. ඔය මැරිච්ච විඥානේ නේද කියන්නේ තව කටක් කන්නේ කියලා. ඒත් ඔයගොල්ලෝ නිතරම විඥානේ මැරෙන නිසා ශෝක කරනවා. ඒත් ඒකෙන් පරිදීවි හඬා වැළපෙනවා. වචන පිට වෙනවා ඒ වෙලාවේ. අනේ අම්මේ, අනේ තාත්තේ කියලා. ඔය මල ගෙවල් වල එහෙම හඬන්නේ නේ. එහෙම ගිහිල්ලා අර කලන්තේ දාලා ඇදගෙන වැටෙනව නේද? අන්න උපාය ආසය කියන එක තියෙනවා. අන්න තමන් ඒ දැඩි ලෙස මේ වෙහෙසටපත් වෙනවා. එතකොට ඔය පිටකෝපදේශයේ පෙන්නන උපායාස පච්චයව බවෝ කියලා. උපායාසය නිසා භවය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අර තමන් බලාගෙන ඉන්නවා. පළවෙනි ගේ හෙව්වා, දෙවෙනි ගේ හෙව්වා. දාමන් දැඩි ලෙස ගෙවල් හොයන්න ගියාම තින් දැඩි ලෙස වේසටපත් වෙනවා. මේ ඉපදෙන්න තනක් නේද? ඒ පාර බලවලා ඉන්න බරුව කොහේ හරි ගිහිල්ලා මන මුත්‍රා ආසුචිකාණු රිංග ගැනීමක් කරනවා. දැඩි උපායාස පච්චයව බවෝ. එතනින් අපි එනවා ප්‍රීහි විප්‍රයෝගයට. දැන් බලන්න ඕගලන්ට බබාවාගේ රූපයක් තිබුණා ජාතිය. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනු මේ කායෙන් ඉන්නෝ කාලණය වාගේ දුකයි. අන්න බබාවාගේ රූපයෙන් වෙන්ුණා, අන්න ප්‍රියෙහි විප්පයෝගේ. මේක තමයි, මේකෙන් වෙන්වීම තමයි ඒක තියෙන්නේ. දැන් බලන්න ඔය අම්මා කෙනෙක්ගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම අම්මා කාටද කැමති කියලා කියනවා පුතාටයි කියලා. ඉතින් පුතාල දෙතුන් දෙනෙක් ඉන්නව නම් අහනවා කොයි පුතාටද කියලා. මෙයාට කට උත්තරක් නැහැ නේ. ඒ පාර ටිකක් වෙලා යනකොට පුතා පුතා තමයි. දැන් ඉතින් කියනවා මේ පපුව රිදෙනවා මෙයාගේ. දැන් කියනවා ඉක්මනටම ආව හොස්පිටල් එකට ගෙනියන්නේ කියලා. අර එක පුතෙක් මලා නම් තව පුතෙක් අර ඉන්නවා. මේ පුතා මලා නම් වැඩේ ගියා තමයි නේ. මේක තමයි ඔයගලන්ට මනාප වෙච්ච ප්‍රිය වෙච්ච දේ. ඉතින් තමන්ගේ දරුවගෙන් වෙන් වුණා, නෝනාගෙන් වෙන් වුණා, මහත්තයාගෙන් වෙන් වුණා, ඒවා ඔක්කොම අයිති. හැබැයි මේක තමයි මනාපෙච්ච දේ, ප්‍රිය වූ දේ. ඉතින් මනාපු ප්‍රිය වූ මේ ශරීරයෙන් වෙන් වුණා නම් ඉතුරු ඒවා ඔක්කොම අප්‍රියයි නේ. එහෙනම් ප්‍රිය විපයෝගෙන් අපි අප්‍රියේ සම්පයෝගට එනවා. මොකක් හරියට වරේ ඔය පොඩි ළමයි උඩ පනිනව නේද, මට මේ සෙල්ලම් බඩු ඕනි කියලා. අම්මා කියන පුතේ ඕක නම් දෙන්න බෑ, මේ වෙන එකක් දෙන්නම් කියලා. ඒක දුන්නයින් පස්සේ මේ අරයා ඒක පොලේ ගහලා කියනවා මට මේක මොණි කියලා නේද. ඒ වගේ තමයි මේ ශරීරියම තමයි තමන් ඉල්ලලා තියෙන්නේ. මේකෙන් වෙන් වුණා නම් ඊටු දේවල් අප්‍රියයි. එහෙම නැත්නම් ඉතින් මනෝ මේ කායෙන් ඕගොල්ලෝ ඉන්නවා. අනිත් අය ආප හදනවා, රොටි හදනවා, සූඳ ගහනවා. හැබැයි ඕගලන්ට කන්න බැරි නම් වැඩක් නැහැ නේද, ඒවා ඔක්කොම අප්‍රියයි. එතනින් එනවා යම් පිච්චන් නලබති තම්පි දුක්ඛේ කියන එකට. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දුක්ඛේ කාරණා 11ක් බල්ලා තිනවනේ. ඉතින් මේ ජාතිය දුකයි කියලා කල්පනා කරපු මිනිස්සයා එයා කල්පනා කරනවා අනේ අපි ඉපදෙන්නේ නැත්තම් කියලා. නමුත් තණ්හාව තියෙනවනම් ජාතිය ඇති වෙනවා. ජරාවටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ජරාවටපත් වෙන්නේ නැත්තම්. ජාතිය තියෙනවනම් ජරාව ඇති වෙනවා. ව්‍යාධියටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ව්‍යාධියටපත් වෙන්නේ නැත්තම්. ජාතිය තියෙනවනම් ජරා ව්‍යාධිය ඇති වෙනවා. මරණයටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි මරණයටපත් වෙන්නේ නැත්තම්. ජාතිය තියෙනවනම් ජරා ව්‍යාධි මරණ ඇති වෙනවා. අන්න ඒ විදිහට අනෙක් කාරණාවත් බලන්න. ඒක තමයි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන්නේ. කෙටියෙන් කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල යම්කිසි ඇලීමක් තියෙනවද ඒක දුකයි කියලා. ඒතෝ ඒ රූප කියන කොටසට ඒක හැදිලා තියෙන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා ධාතු හතරකින්. ඒ ධාතු හතරම එකට තියෙන එක වෙන් කරන්න බෑ. ඒතර පටවිය කියලා කියන්නේ තද ගතිය. ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා element of extension කියලා. දැන් බලන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක මට මෙහෙම අල්ලන්න පුළුවන් වෙලා තියෙනවා නේ. මොකද ඒ තද ගතියක් තියෙන නිසා ඒක එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට ඔය මේ වගේ මේ බිල්ඩින් වාගේ දේවල් වල පටවි ධාතු එහෙම වැඩියෙන් තියෙනවා. අනිත් ධාතු තෙතන තියෙනවා. දැන් ඒක නැත්තම් මේ පටවි ධාතු නැත්තම් මේ අවකාශයේ ඉඩක් ගන්න බෑ වස්තුවකට. ඊළඟට ආපෝ ධාතු. ආපෝ කියලා කියන්නේ ජලයට නම. හැබැයි ආපෝ ධාතු කියන්නේ ජලය නෙමෙයි. අර ඒකේ තියෙන වැගිරෙන ස්වභාවය. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා element of cohesion කියලා. cohesion කියලා කියන්නේ intermolecular attraction force එක. දැන් බලන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එකයි මවුස් එකයි මේසයක් උඩ තියලා තියෙනවනම් ඔය දෙක ඇවිල්ලා එක්කහ වෙනවද? නෑ නේද? හැබැයි වතුර බින්දු දෙකක් තිබුණා නම් උලම් පාරට හරි අර වතුර එක්කහ වෙනවා කියන එක තියෙනවා. අන ඇලෙන ගතියක්, වැගිරෙන ගතියක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ওই ජලය වාගේ දේවල් වල ආපෝ ධාතු වැඩියෙන් තියෙනවා. ඒකේ මේ තද ගතියක් තියෙනවා. දැන් බලන්න අපි මේ වතුර හීතල කළොත් අයිස් වෙනවා නේද? ඒකට තද ගතිය තියෙනවනේ. රත් කළොත් වාෂ්ප වෙලා යනවා. අන්න වායෝ ධාතු. element of motion කියලා කියනවා. දැන් වාතය වගේ දේවල් වල වායෝ ධාතු වැඩියෙන් තියෙනවා. චලනයක් තියෙනවා. ඊළඟට තේජෝ ධාතු. දැන් ඕගොල්ලන්ගේ මේ ශරීරයේ ආහාර මෝරන් ඕගොල්ලෝ වයසට යන්නේ පළතුරු ගෙඩියක් වුණත් ඉදෙන්නේ තේජෝ ධාතුව නිසා. element of heat කියලා කියනවා. එතකොට මේ අපි ධාතු හතර එකට තියෙන. ඒවෙන් තමයි මේ බිල්ඩින් හැදිලා තියෙන්නේ අපේ මේ ශරීරේ. එතකොට මේ ඒ වගේම ඒවෙන් හැදිච්ච දේවල් තමයි ඔය සද්ද ගන්ධ කියලා කියන්නේ derived qualities කියලා කියනවා. ඒවම හැදිච්ච දේවල්. ඉතින් මේකේ ඇලීමක් තියෙනවාද? ඒක දුකයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට වේදනාව. ඔය වේදනාව කියන එක මුලින්ම තුන් ආකාර වෙනවා. සුඛ වේදනා, දුක වේදනා, සුඛයකුත් දුක්ඛයකුත් නැති ඒ අදුක්කම සුඛ වේදනාව කියන එක. එතකොට දැන් ඔය ඕක කායිකවත් දැනෙනවානේ. කායිකයි මානසිකයි. දැන් සැප පුටුවක ඉන්නවනම් ඕගලන්ට සැපයි. එතකොට දුක පුටුවක ඉන්නවනම් දුකයි කියන එක තියෙනනේ. එතකොට දැන් මේ වේදනාව කියන එක අපිට පේනවා හය ආකාරයි කියලා. ඊළඟට ආපහු ගත්තාම ඔය ඔවා ඇති වෙන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා හැටියටනේ. එතකොට එන හයෙන් වැඩි කරන්න. එතන 6 වරක්යි 36යි. ඊළඟට අතීත අනාගත පච්චුප්පන්න. අන්න මේ විදිහට ගත්තොත් තව 3කින් වැඩි වෙනවා. එතකොට 108ක් වෙනවා. 36ව 3ක්. කෙටි මතක තියාගන්න පුළුවන් සුඛයි දුකයි අදුක්කම සුඛයි කියලා. ඊළඟට සංඥාව. ওই සංඥාවෙන් තමයි අපි අඳුනාගන්නේ රතු පාට, කොළ පාට, නිල් පාට ආදී වශයෙන් අඳුනා ගැනීමක් තියෙනවා. ওই සංඥාවෙන් තමයි අපි හරියට වරද්දන්නේ. දැන් බලන්න ඕගොල්ලන්ගේ ඔළුවේ කෙස් ටික තියෙනකොට ඕගොල්ලෝ අත ගන්නවා, පීරනවා, සාතු සප්පායම් කරනවා. ඒ කෙස් ගහම ඕගොල්ලෝ කන පිඟානි තිබුණත් මොකද කියන්නේ? චීය ජරාවයි කියලා කියනවා. දැන් බලන්න අපිට සංඥාවල් දෙකක් තියෙන්න බෑනේ. ඔළුවේ තියෙනකොට හොඳයි කියවනම් පිඟානි තිනකොට හොඳයි කියලා කියනවා. පිඟානි තිනකොට ජරාව වරන් වේටර් කෙනෙක් එහෙම ගෙනත් දුන්නොත් බැනලා එලවන්නේ නේද? ඒතර පිඟානි තිනකොට ජරාවයි කියලා කිව්වනම් ඔළුවේ තිනකොට ජරාවයි කියන එක තියෙනවා. හරි සංඥාව කොයි එකද කියලා තේරුම් ගන්න. ওই සංඥාවෙන් තමයි අපිට සංස්කාරයන් ඇති වෙන්නේ. එතකොට මේ සංස්කාරය කියන එක කාය වචී, මනෝ කාය වචී, චිත්ත ආදී වශයෙන් එක වෙන් කරනවා. කාය සංස්කාර කියලා කිව්වහම දැන් ওই ආස්වාස පාස්වාස කියන ඒවා කාය සංස්කාර කියලා කියන්නේ. ඊළඟට විතක් ਵਿਚාර වලින් තමයි අපි වචන කතා කරන්නේ. අන්න විතක් ਵਿਚාර වලට කියන වචී සංකාර කියලා. සංඥා වේදනා චේතනා වාගේවල් චිත්ත සංස්කාර කියලා කියන්නේ. එතකොට දැන් ඔය දිගට හුස්ම එහෙම ඇදලා අපි ඉතින් අදත්තා දානට වාගේ දේවල් වලට යනවනේ. අන්න ඒ විදිහට මේ සංස්කාරයන් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර කියලා කියනවා. පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ දැන් හාමුදුරන්ට දන් දෙනවා. ඒව පුඤ්ඤාභි සංස්කාර. ප්‍රථම ධානයේ ඉඳන් හතරවෙනි ධානයේ දක්වා පුඤ්ඤාභි සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර කියන්නේ පාණාතිපාත වගේ දේවල් පුණ්‍ය කර්මයන් නෙමෙයි. ඒවා අපුඤ්ඤාභි සංස්කාර. ඊළඟට ආනිඤ්ඤාභි සංස්කාර. ආනිඤ්ඤ කියන්නේ ඉංජිතයක් නැති කියන එකයි. දැන් ඒ කියන්නේ ඉසලවීමක් නැහැ. දැන් බලන්න ඔය ආකාසඤ්ඤායතන එහෙම ඒ සැලෙවෙන්න දෙයක් නැහැනේ. ආකාශ සංඥායතන, විඥාන සංඥායතන, ආකිඤ්චනායතන, නිව සංඥා, නා සංඥායතන කියන ඒවා. එතකොට ඇයි මේක සංස්කාර කියලා කියන්නේ? අන්න බුදුහාමුදුරු කජ්ජනී සූත්‍රයේ පෙන්නනවා සංකතං අபிසංකරොන්ති කියලා. සකස් කරපු දේ නැවතත් සකස් කරනවා කියන එක. මොනවද සකස් කරන්නේ? එතකොට මේ රූපය රූපේ වශයෙන් සකස් කරනවා. වේදනාව වේදනාව වශයෙන්, සංඥාව සංඥාව වශයෙන්, සංස්කාරය සංස්කාරය වශයෙන්, විඥානෙ විඥානෙ වශයෙන් සකස් කරනවා. දැන් බලන්න මෙතන මේසයක් තියෙනවා. කොහොමද මේක මේසෙයි කියලා දන්නේ? දැන් මෙතන බලන්න කකුල් හතරක් තියෙනකොට, පොඩි ලෑලි කෑල්ලක් වගේ එකක් තියෙනකොට පොඩි කාලේ අම්මා තාත්තා ගුරුවරය ඇඟිල්ල දික් කළා මේසෙයි කිව්වා. අද අම්මා තාත්තා මෙතන නැති වුණත් අර ලී කෑල්ලක් දැක්කහම, කකුල් හතරක් දැක්කහම ඔයගොල්ලෝ කියනවා මේසෙයි කියලා. ඔයගොල්ලන්ගේ පොඩි කාලේ පුරුදු කරා නම් මේක පුටුවයි කියලා ඔයගොල්ලෝ මේකට අද කියන්නේ පුටුවයි කියලා. සංකතං අபிසංකරං. සකස් කරපු දේ නැවත සකස් කරනවා. හැබැයි උතුම් ওই පාලි භාෂාවෙන් තියෙන එක ඔක හරි අමාරුයි ට්‍රාන්ස්ලේට් කරන්න. ඔය අபிසංකාරය කියලා කියන්නේ සංස්කාර පැවතීමට ඇති කැමැත්ත. එතකොට එහෙනම් සංස්කාර පැවතීමට ඇති කැමැත්ත සකස් කරනවා කියන්නේ හරියට තණ්හාවම සකස් කරනවා වගේ. අන්න ඒ වගේ ගැඹුරු අර්ථයක් තියෙනවා. සරලව තමයි අර කිව්වේ මේ මේසි මේසි වගේ සකස් කරා කියලා. ඒකෙන් තමයි විඥානීය කියන එක සකස් වෙන්නේ. ඉතින් ওই විඥානීය කියන එක හය ආකාරයි. ඇහැයි රූපය නිසා චක්කු විඥානයි, කනයි සද්දය නිසා සෝත විඥානයි. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය මනස ඒ මනෝ විඥානය ඇති වෙනවා. ඒක හරියට ඔයගොල්ලෝ දර කෑලි දෙකක් එකට ඇතුල් වුනහම ඒකෙන් ගින්දරක් ඇති වෙලා ඉතින් අපි ඒකට කියනවා දර ගින්දර කියලා නේද? ගොම වලින් පත්තු කරොත් ගොම ගින්දර කියනවා. ගෑස් නම් ගෑස් ගින්දර. අන්න ඒ වගේ ඇහැයි රූපය නිසා චක්කු විඥානයි, කනයි සද්දය නිසා සෝත විඥානයි. එතකොට ඔකේ ඇලීමක් තියනවාද? රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල අන්න ඒක දුකයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් ඒක තමයි මේ දුක්ඛ සත්‍යයේ තියෙන්නේ. දැන් කොහොමද අපි භාවනා කරන්නේ? මේ දක්වා කියපු දේවල් ඔක්කොම භාවනාවන් නම් තමයි. හැබැයි ඉතින් අපිට එහෙම බලන්න අමාරු වෙන්නේ නේද? අපි එහෙනම් ඉතින් කෙටියෙන් බලමු. දැන් ඉස්සෙල්ලා බලනවා මේ අපාය, ජාතිය, අපාය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. ඒවා ඉපදීම් දුකයි කියලා කෙටියෙන් බලමු. ඊට පස්සේ ජරාව. තමන්ගේ ශරීරය දැන් ජරා වේලානේ තියෙන නේද? හැබැයි අන්න ඒක නම් හොඳට ගන්න ඕනේ. මොකද අපේ මනස නිතරම පණිනවා. ඕගොල්ලෝ හිතුවොත් එහෙම ඔයා ජරා වේලා නේද කියලා නෑ එක පාටම එනවා. ඔයා ජරා වේලා නෑ අර ආච්චිනි ජරා වේලා තියෙන කියලා නේද? අන්න ඒක. නෑ අපි ජරා වේලා. දැන් බලන්න අපි ඕගොල්ලන්ව පොඩි කාලේ වඩා ගත්තා නේද? දැන් කවුරුත් වඩා ගන්න දෙන්නේ නෑ නේද? මොකද? ජරාව. ජරාව නිසා කවුරුත් වඩා ගන්න නෑ කියලා තියෙනවා. ඒක හොඳට ගන්න ඕනේ මම ජරා වෙලා කියලා. ඉතින් දැන් ජරා වුණා නම් ඉස්සරහට ඊළඟට මොකද්ද ඔයගලන්ට තියෙන්නේ? ව්‍යාධියයි මරණේ ආච්චිට 100ට උනේ. අන්න සුසුමුකුත් එක්ක එනවා. අන්න එහෙනම් මටත් උච්චරයි. අන්න දැන් ව්‍යාධි ආච්චිට කැන්සර් හැදුනා මටත් උග හැදෙනවා කියලා ඒ වගේ හිතනවා. ඊළඟට මරණයට ආව. මෙතින් තමයි භාවනාව ගැඹුරට පටන් ගන්න. මලසිරුරක් දැකලා දවස් දෙකක් ඉස්ම ගත වෙච්ච ගැලිච්ච මලසිරුරක් කල්පනා කරන මගේ ශාරීරියත් මේ ආකාරයි. මම මේ தත්ත්වයටපත් වෙනවා. මම මේක ඉක්මවල නැහැයි කියලා. එතකොට දැන් එතනින් එහෙනම් නිදි කරවනවා. වල දාන්න එපා. තියන්න බලන්න දවස් 7ක් විතර. හැබැයි මවන්න යන්න එපා. මගේ ඇහැ මේ වගේ කන මේ වගේ කියලා. නිකන් හිතන්න මම මැරිලා මේ තියෙනවා කියලා. එතකොට අර තමන් දකිවි. දැන් ඕගොල්ලෝ දකිවිපා. පෙර භවයක මලසිරුරක්. මේ සරුර නෙමෙයි දකින්නේ. පෙර භවයක ඔය මනෝමය කාය තැන් තැන් වල ගිහිල්ලා එයාට ඉතින් තැනක් හම්බුන්නේ නැහැ ඉපදෙන්න. ආවා. අර ගහක ඉන්න. අර සෝම්බෙට්ටිය ශරීරේ දාලා ඉන්න අරක දිහා බලාගෙන හිටියාම අන්න අර සත්තු හැම කාලා ඒ වගේ දකින්න. අන්න ඒ වෙලාවේ තමන්ගේ සිත විශාල වෙනවා. අන්න ඒ වෙලාවේ තමන් ඉන්නේ මනෝමය කායෙ. අන්න ඒ වෙලාවේදී ඔය සමාධි භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒක හැටියට අපි සමුදය අස්තංගමයි කියන එක බලනවා. එතකොට මේ සූත්‍රයේ තියෙන ඕගොල්ලන්ගේ පොතේ පොතේ මුලටම තියෙන එක තමයි. ඒක අපි පොඩ්ඩක් අරගෙන බලමු. එතකොට මේක පෙන්නනවා මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවන නම් වූ අනේපිඩු සිටුගේ ආරම්භ වී වැඩවසනසේක. එෙහිදී භාගතුන් වහන්සේ මහණේ කියා භික්ෂුන් නැමතුසේක. වහන්සේයි මේ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළසේක. මහණෙනි සමාධිය වඩව. මහණෙනි සමාධිගත මහණ යථා භූතෝ ඇතසැටි දනි. කුමක් යථා වශයෙන් දනීද යත්? රූපයාගේ සමුදය දස්තංගමේද? වේදනාවේ සමුදය දස්තංගමේද? සංඥාවේ සමුදය දස්තංගමේද? සංස්කාරයාගේ සමුදය දස්තංගමේද? විඥානයාගේ සමුදයද අස්තංගමේද? සමුදය කියලා කියන්නේ හට ගැනීම, ඇතිවීම. අස්තංගම කියන්නේ නැතිවීම. ඇතිවීම නැතිවීම. ඉතින් ඕක අපි දන්නවා නේද? කොයි වෙලාවකත් හිතන්න එපා දන්නවා කියලා. දන්නවා කියලා හිතාගෙන ගිහිල්ලා අපි මේ ලෙක්චර් එකක වාඩි වුණොත් අර මිනිස්සු කියන එක වචනයක්වත් අපි අහගෙන ඉන්නේ නැහැ. ඒක තමයි දන්නවන්නේ. රහත් උනත් හිතන්න හොඳ නැහැ දන්නවා කියලා. මොකද බුදුහාමුදුරුවෝ ඊට වැඩිය දන්නවා. අපි අර පාපිස්ස වගේ පාස් තෙලා බැලුවොත් නම් ඔන්න Tamanට යම් කිසි ප්‍රමාණයකට තේරෙනවා. මේක මේ අපි දවස් හතරෙම මේ භාවනාව සැරින් සැරේ කෙරෙනවා. රූප වේදනා වෙන් වෙන් වශයෙන්. ඉතින් දවස් හතරම බැලුවත් වෙනව හේත් සම්පූර්ණයෙන් අවබෝධ වෙන්නේ නැහැ කියලා. යම් ප්‍රමාණයකට අවබෝධය. හොඳයි අපි හොඳට බලමු. අර පාපිස්ස වගේ පාත් වෙලා බලමු. මහණින් රූපයගේ සමුදය හට ගැනීම කවරේද? වේදනා සංඥා සංස්කාර විඥානියාගේ සමුදය කවරේද? අපි මේක මේ පාලි භාෂාවෙන්ම බලමු. ඉද බික්ක වේ බික්කු අභිනන්දති අභිවදති අජෝසාදිට්ඨති. අභිනන්දති කියලා කියන්නේ සතුට සොයනවා. අභිවදති කියන්නේ ප්‍රකාශ කරනවා. අජෝසාදිට්ඨති කියලා කියන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නවා. ඒ කියන්නේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. කිංච අභිනන්දති අභිවදති අජෝසාදිට්ඨති. මුකේද සතුට සොයන්නේ, ප්‍රකාශ කරන්නේ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ. රූපං අභිනන්දති අභිවදති අජෝසායතිට්ඨති. රූපේ සතුට සොයන, ප්‍රකාශ කරන, පිළි අරගෙන තබාගෙන ඉන්න. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජෝසායතිට්ඨතෝ උපපජ්ජති නන්දි. රූපේ සතුට සෙව්වහම, ප්‍රකාශ කරහම, පිළි අරගෙන තබාගෙන හිටියාම නන්දිය කියලා එකක් ඇති වෙනවා. මොකද්ද මේ නන්දිය කියලා කියන්නේ? ඔය නන්දිය කියන එක ඒක පුදුම එකක්. ඒ කියන්නේ දැන් අපි හිතමු ඕගොල්ලෝ බත් කටක් කනවා. ඒතර බත් කට මෙතන කටට දැම්මා. ඕක රසයක් තියෙනවා විඥාණී. මෙතන වේදනාවක් ඇති වුණා විඥාණී දැනගත්තා. මෙතනින් පස්සේ නෑ නේද? උගුරෙන් පල්ලෙහාට ඒක නෑ. විඥාණී මැරිලා යනවා. දැන් මොකද කරන්නේ? ඔය මැරිච්චාවි කියලා නිකන් ඉන්නවා. දාපහ සම්බෝලයි බතු යරෝ මේ අනලා ආපහු දා ගන්න. ආපහු වේදනාවක් ඇති වෙනු විඥාණී දැන ගන්නවා. ඒක මැරලා යනවා. දැන් ආපහු තව බත් කටක් දාන්න. ඉතින් ඕගලන්ට ඕක හරි ඉක්මනට කරන්නත් ඕනේ. මට කියන්න පුළුවන් දවසක් මම දැක්ක හොඳ වාසනාවන්ත අවස්ථාවක්. ඒක අම්ම කෙනෙක් දරුවෙකුට කවනවා. ඒතර මේ ළමයට හරි ඉක්මනට කන්න ඕනේ. අර බත් කට එනකොට ආ කියලා කටත් අරිනවා. ඉතින් ඒ අම්මගෙන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් අම්ම කිව්වා ඔන්නේ පැන්ට්‍රි කවඩ් එකේ තමයි යෝග තියෙන්නේ කියලා. එයාට අනා ගන්න වෙලාව හම්බුනේ. අර ළමයට තරහක් ගියා. අර මැරිච්ච විඥානේ ඉක්මනට උපද්දවන්න නේද? කැමැත්ත කියන එක. එතකොට එහෙනම් ඔයගලන්ට පේනවා මේ නන්දිය කියලා කියන්නේ මොකක්ද? දැන් මේක බලන්න දීර්ඝ කාලෙම. බබා වාගේ රූපයක් තිබුණ ජාතිය. ඒක ජරාවටපත් වුණා. ව්‍යාධීටපත් වුණා. මරණයටපත් වුණා. මලා කියන්නේ විඥානීය මරණය නේද? දැන් මැරිච්ච මනුස්සයාගේ ශරීරය ඔයගලන්ට මෙහෙම අල්ලලා බලන්න පුළුවන් නේ? ඒක ඔයේ තියෙන්නේ නේද? මොකද්ද එතන නැත්තේ? විඥාණය. එතකොට විඥාණය මලා නම් අපි පුරුදු වෙලා තියෙන්නේ ආභව රූපය ස්පර්ශ කරලා මේක උපද්දවන්න කියන එක. එතකොට එහෙනම් මේ කියන්නේ මොකද්ද? නන්දිය කියන්නේ මැරලා ඉපදෙන්න තියෙන කැමැත්ත. යා රූපේ නන්දි තදුපදාන. මේ රූපේ නන්දිය තමයි උපාදාන වෙන්නේ. අන්න දැඩි ලෙස ගන්න. එතකොට උපාදාන පත්‍ය භව. ඒ උපාදානේ භවය. තණ්හාව තමා තුළ පවතින. භවපච්චය ජාති. භවය ඇති වුණා නම් අන්න ජාතිය කියන එක හට ගන්නවා. එතකොට ඉතින් ජාතිය ඇති වුණා නම් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛකන්දස සමුදය හොති. අන්න මුළු දුක්ඛස්කන්ධයක්ම ඇති වෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ ඉල්ලුවේ රූපේ හම්බුනේ මොකද්ද? දුක්ඛේ පාර්සල් එක. දැන් බලන්න ඔය එලක් කියලාට ඕගොල්ලෝ කියනවා නේද? ඉන්ටර්නෙට් එකෙන් එහෙම ඕඩර් කරනවා මට ඔර්ලෝසුවක් එවන්න කියලා. ආ මෙන්න ඔර්ලෝසුව කියලා ගෙනත් දෙනවද? නෑ, ඒක වැල්වට් තියෙන රෙදි කෑල්ලක් උඩින් තියලා පෙට්ටියක දාලා ඒ පෙට්ටිය ඔතලා ඒක වටේට අර බබල් රැප්ස් කඩදාහි කොළ අරව මේව දාලා අන්න පාර්සලේ හැටියට ගෙනත් දෙනවා නේද? ඕගොල්ලෝ ඒව ඉල්ලුවේ නෑනේ. ඉල්ලුවේ ඔර්ලෝසුව විතරයි. ඒතකොට ඉල්ලුවේ රූපේ හම්බුනේ අර කඩදාහි කොළ ආදී වශයෙන් ඔක්කොම ඒකේ දුක්ඛේ පාර්සල් එක තමයි හම්බුනේ. ඉතින් මේක එකපාරට තේරෙනවද? නෑ නේද? ඒ කියන්නේ ඔය දන්නවා කියන එක එකක්, දකින්නවා කියන එක එකක්. දන්නවා කියන්නේ ඉතින් අහලා දැනගත්තා නේද? දකින්නවා කියන්නේ දැන් බලන්න මගපල් ලැබනවා කියන්නේ මොකද්ද? මගපල් ලැබනවා කියලා කියන්නේ භවපච්චයා ජාති. අන්න පටිච්ච සමුප්පාදයේ පුරුකක් අවබෝධ කරගත්තා නම් අන්න ඒක මග්ගය. භවපච්චයා ජාති, ජාති දුකයි කියලා අවබෝධ කරගත්තොත් ඒක ඵලය. එතකොට එහෙනම් මෙතන තියෙන මේ පටිච්ච සමුප්පාදය. ඉතින් ඔබ තේරුම් ගන්න අවබෝධ කරගන්න අපි මොකද්ද කරන්නේ? උදාහරණයක් ගන්නවා. එතකොට තේරෙනවනේ. ඉතින් හොඳ උදාහරණයක් තමයි ওই ටීවී එක නේ. ප්ලාස්ටික් පෙට්ටි ඔන්න ගිහිල්ලා වැලට ගිහිල්ලා රිමෝට් කන්ට්‍රෝල් එක ගත්තා එබුවා ආ මේ කාර්ය නැහැ ඔන්න මේ channel එක හොඳයි අන්න අභිනන්දති සතුට සෙව්වා අභිවදති අහෝ සුඛයක් කියලා අපි ප්‍රකාශ කරනවා කොහොමද ඒ බව දන්නේ ඇයි ඔයගොල්ලෝ පළක් වෙලාවට කියන්නේ අම්මේ මේ ඉන්න බබා මේ ඉන්න හරි ලස්සන එකක් යනවා කියලා අභිවදති අජෝසාය තිට්ටති ඊළඟ සුමානේ තතාමාරණ අතාමාටර් ප්ලාස්ටික් පෙට්ටි ඉස්සරහා ගිහිල්ලා වාඩි වෙනවා අජෝසාය තිට්ටති එතකොට එහෙම කළාම ওই ප්ලාස්ටික් පෙට්ටි නිසා සතුටක් ඇති වෙනවා ඒක තමයි මේ නන්දිය කියන්නේ නේද මැරලා ඉපදෙන්නත් කැමති වෙනවා යා රූපේ නන්දි තතුපු දානම් තමන් එක දැඩි ලෙස ගන්නවා මට එන සුමානෙත් ඕනි ඊළඟ භවෙත් ඕනි වගේ දැඩි ලෙස ගන්නවා තස්ස උපාදාන පච්චා භව අනුපාදාන උනාන දැඩි ලෙස ගත්තා නම් අන්න භවය අන්න ඒ කියන්නේ තණ්හාව තමා තුළ පවතිනවා කියන එක. එතකොට ඔන්න ඔය අවස්ථාවේදී මෙන්න මෙහෙම හිතන්න බලන්න. හිතන්න බලන්න ඕගොල්ලන්ගේ ගෙදරට කැටයක් තියෙනවා. ඒ කැටේ විශේෂ වූ කැටයක්. ඒක හැදිලා තියෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒවාම තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ සිරිතක් තියෙනවා. ඔන්න දැන් අපි හිතමු මේ ආපයක් කනවා. ඕගොල්ලෝ ආප කන්න කැමතිනේ. ආපයක් කැහම රුපියල් 10ක් කැටියට දානවා. ඊළඟට ලස්සන කාන්තාවක් දකිනවා. රුපියල් ලක්ෂයක් කැටියට දානවා. ලස්සන පුරුෂයෙක් දකිනවා. රුපියල් 80000ක් හරි ලක්ෂයක් හරි දානවා. ලස්සන බබෙක් දකිනවා 20000ක් දානවා. ලස්සන ඇඳුමක් දකිනවා. අපි රුපියල් 23000ක් කැටියට දානවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ මනෝ මේ කායෙන් ඉන්නවා. ඉන්නකොට ඕගලන්ට අන්න කැටේ පේනවා. එතකොට දැන් මේ රුපියල් 10 දාලා තියෙන්නේ මොකටද? ආපකන. එහෙනම් ආපකන විදිහ තමයි කටක් ඕගලන්ට ඕනේ නේ. ඒ වගේ එකක් හම්බ වෙනවා. හම්බ වෙනවා. හැබැයි ඕගොල්ලෝ හිතපු කට නම් නෙමෙයි හම්බ වෙන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක එක භික්ෂුන් වහන්සේ නමකට උනානේ. ඒ භික්ෂුවට සිවුරක් හම්බ වුණා. ඒ ගැන බොහොම සතුටු වුණා. ඒ සිවුර අතපත ගන්නකොටම අවාසනාවට ඒ භික්ෂුව මිය ගියා. ඒ මිය ගියායින් පස්සේ මොකෙක් කියලා දූපන්නේ කාවෙක් කියලා දැන් බලන්න දැන් ඔය සිවුර කියන්නේ රෙද්දක් නේ නේද දැන් භික්ෂුව කල්පනා කළේ මේක මේ ඇඟ වටේ උතා ගන්නවා කියලා ඉතින් ඒක ඊට වඩා හොඳට කරන්න පුළුවන් නේ කාවට ඌට මේක ඇතුලේ ඉන්නත් පුළුවන් මේක කණ්ඩත් පුළුවන් මේකේ මුත්‍රා කරන්නත් පුළුවන් අසූචි පිට කරන්නත් පුළුවන් නේද නිදා ගන්නත් පුළුවන් ඔක්කොම ටික තියෙනවා ඒක ඇතුලේ අන්න ඒක තමයි භව ආශ්‍රේ ලක්ෂණේ ප්‍රාර්ථනීන් ග්‍රන්ථයෙන් අபிසංකාරා කාය සංකරන්ති කියලා කියනවා මොනවද ප්‍රාර්ථනා කළේ ආප මොනවටද අපි ගැට ගැහුනේ ආප කාලය ඇති වෙන වේදනාවට අපි ගැට ගැහුණා ග්‍රන්ථය අபிසංකාරා කාය සංකරන්ති කියලා කියන්නේ අන්න ඒකට අපි ඔය ඇහක් කනක් කටක් හැදුවා දැන් බලන්න ආප කන්න මිනිස්සෙක් වෙන්න ඕනේ නැහැ නේද කූඹියටත් පුළුවන් මැස්සටත් පුළුවන් පණුවටත් පුළුවන් අර හාමුදුරන්ගේ කතාව වෙන අර කාවෙක් කියලා තමයි එතන උපන්නේ. එතකොට මොන විදිහට එහෙනම් භවෙන් අපිට ජාතිය කියන එක ඇති වෙනවා. එතකොට ඕගොල්ලෝ හිතපු ඇහැ නෙමෙයි හම්බුනේ හිතපු කට නෙමෙයි හම්බුනේ. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්බන්ධිත. ජාතිය ඇති වුණා නම් මුළු දුක්ඛේම ජරාව ව්‍යාධි මරණ ඔක්කොම ඇති වෙනවා. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදයෝති. අන්න ඒ විදිහට අපි උදාහරණයක් ඇතුව බලමු. ඉතින් පෙලක් අය කියන ඕක මට උදාහරණයක් වෙන්නේ නැහැ මොකද මං ටීවී බලන්නේ නැහැ කියලා. මං ඕන කෙනෙකුට උදාහරණයක් දෙන්න. ඒක තමයි ওই ආහාර කියන එක. ඒක ආච්චම්ම කෙනෙක් මාත් එක්ක කියනවා මිදුලේදී පුතේ මන්නම් දැන් කිසිහෙකට ඇලිලා නැහැයි කියලා. ඉතින් මං කිව්වා ආච්චම්ම මේ ආහාර කියලා. ඒ පාර ආච්චම්ම මේ දැන් කියන පුතේ මං ඕවට ඇලිලා නැතියි කියලා. හැබැයි හොඳ ප්‍රඥාවෙන් බලන්න ඕනේ ආච්චම්ම කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ ආච්චම්ම? ආච්චම්ම යන්නේ අර කරපිංචිත්ත කඩාගෙන ඉන්න හොද්දට දාන්න. ඇලිලා නැහැ කියන එක කෙනා. අන්න ඒ වගේ ආච්චම්ම කෙනෙක් ඕගලන්ට ඉන්නවනම් අන්න ඒ ආච්චම්මව අරගෙන යන්න ඕගොල්ලෝ ඔය වාහනේක දාගෙන පොළට. පොළට ගියාම ආච්චම්ම දැන් කියන පුතේ මේකෙන් ගන්න. පුතේ මේකෙන් ගන්න කියලා. අන්න එතකොට පෙන්නා දෙන්න ආච්චම්මට. එහෙනම් ආච්චම්ම මේවට ඇලිලා නැේද කියලා. ආච්චම්ම බණීවි. හැබැයි ඔයගොල්ලෝ හරිය සේවයක් කරන්නේ ආච්චම්මට. ඔය තණ්හාව කියන එක හංගලා හරියන්නේ නැහැ. ඒක පුළුවන් තරම් එළියට දාන්න ඕනේ. එතකොට තමයි ඒක අයින් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔය ආහාරය කියන එක හොඳ උදාහරණයක්. ආහාර නැත්තම් ඔයගොල්ලෝ මේකට එන්නේත් නැහැනේ. ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ කන්න. අපි ගත්තේ කුණු අඹ ගෙඩි නේද? කවුද හොඳ අඹ ගෙඩි ගත්තේ? බ්‍රහ්මයා. එයා ඉඳන් කෝ මේක ජරාවා කියලා එයා ගියා බ්‍රහ්ම ලෝකෙට. එතකොට මෙතනින් එහෙනම් ආහාරය තියලා බලනවා. මම ආහාරය මේක හරියට මේ අපි භාවනා කරන්නේ රෙසිපි එකක් අරගෙන උයනවා වගේ. මේක තමයි රෙසිපි එක. එතකොට මෙතනින් තියෙනවා තමන්ගේ කන්න කැමති ආහාරය. ඉතින් දැන් තමන්ගේම ප්‍රශ්න කරනවා. මම මේකේ සතුට සොයනවාද? ඕ මම සතුට සොයනවා. අභිවදති ප්‍රකාශ කරනවාද? ඕ මම ඊයේ කිව්වනේ අර මනුස්සයාට මේ කෑම කාලා රහයි කියලා. එහෙනම් අභිවදති. අන්න ටික් එක දානවා. ඕ මම එහෙම කරනවා. අජෝසාය තිටති. මම අද කන කෑම මට අදටත් ඕනි, හෙටටත් ඕනි, අනිද්දාටත් ඕනි. අන්න දාගෙන දාගෙන ගියා. ඉතින් මෙහෙම කළාම ඒ රූපය නිසා නන්දියා. ඉතින් ওই ආහාරයේ නන්දිය ගැන කියනවා නම් ওই මං දැක්කා ඉස්සර කොළඹ තිබුණා මේ තොරණක්. එතනම තිබුණා දන්සැල. එතකොට මේ දන්සැල වහලා තිබුණේ මලකඩ කාපු යකඩ තහඩු වලින්. අර මිනිසුන්ට ගේට්ටුවෙන් එන්න ඉඩ දීලා තිබුණා. එක්කෙනෙක් එළියට එන ගමන් ඉඳන් කිව්වා දැන් නම් ආහාර ටික ඉවර වෙන්න යන්න කියලා. එතකොට දැන් මේ මිනිසු කලේ මොකද? අර මලකඩ කාපු යකඩ තහඩු තියෙනවනේ, ඒව පෙරලගෙන ඒකට උඩින් පැන්නා. කඩාගෙන පැන්නා. බැරව වැදුනා නම් එහෙම මැරෙන්නත් පුළුවන්. මලක් කමන්නේ නැහැ කියලා නේද? ඒකනේ නන්දිය කියන්නේ මැරලා ඉපදින්න කියන කැමැත්ත නේද? ඉතින් ලංකාවේ නම් ඔය ඇට අටක් දෙනවා කිව්වොත් ඡන්දේ හිටන් දෙනවා නේද? එතකොට නන්දිය රූපේ නන්දිය, ආහාරේ නන්දිය ඒ වගේ. එතන නන්දියෙන් උපාදානෙ දැරි ලෙස ගත්තා. උපාදානෙ භවය. අන්න තණ්හාව තමා තුළ පවතිනවා. භවෙන් ජාතිය. ජාති හට ගන්නවා කියලා ඉතින් දුක්ඛ ස්කන්ධයම ඇති කර ගන්නවා කියලා බලන්න. දැන් පේනවද මේක මේ දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිපලයක් හැටියට තමයි මේක තියෙන්නේ. ඉතින් අපි ඕක දැනගෙන හිටියද? නෑ නේද? එතකොට ඔන්න දැන් අපි ඒ සමුදය බැලුවා රූපය කියන එක. ඊළඟට බුදුහාමුදුරුවෝ එකම ධර්මයේ තමයි දේශනා කළේ වේදනාවට. වේදනා විනන්දති අභිවදති අජෝසායතිට. අපි වේදනාවේ සතුට සොයනවද? හරියට හොයනවා. ඕගොල්ලෝ ඔන්න ඉගෙන ගන්නවා අද තුන්වෙනි භාවනාවේදී. ඕගොල්ලෝ මේ ලෝකෙට ඉන්නේ නිකන් නෙමෙයි. ඉපදෙන්න තනකුත් ඕනි, ආහාරත් ඕනි, කාන්තාවකක ස්පර්ශයකුත් බලාගෙන ඉන්නේ. ඉතින් ඒක යා පුද්ගලයාට හොඳට හම්බ වෙනවානේ. දැන් බලන්න අපි අද කන කෑම මොනවද? වට්ටක්ක වගේ දේවල් නේද? ඉතින් ඕවා දත්තාම බලන්න කන්න පුළුවන්ද කියලා වට්ටක්ක. කාන්තාරයක් මැද්දේ ඕගොල්ලෝ වට්ටක්ක ගෙඩිගුවේ තියෙනවා කන්න බෑනේ. කැත්තක් ඕන. ඕක තම්බන්න ඕනේ. ඔයාගේ ಜಾති 4 5ක් ඕනි ආහාර වෙලක් හදාගන්න. හැබැයි ඉතින් බබාට එහෙම නෙමෙයිනේ. කිරි ගත්ත ගමන් බොන්න පුළුවන්. සොෆ්ට් මිල්ක් එකක්. ඒකේ බේත් හිටන් තියෙනවා කියනවනේ. එහෙනම් ආහාරය සම්පූර්ණයි ඒකෙන්. ඊළඟට ගත්තාම අම්මගේ තනබඩුව මෙයාගේ කට ඇතුලේ සූපූර්ණව වගේ සූතින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඊළඟට ආපහු ගත්තාම අර අම්මගේ කය මෙයාගේ කයට ස්පර්ශ වෙනවා. බබාට හොඳට සැපතක් තියෙනවා. දැන් ඕගොල්ලෝ බබාලා වඩා ගන්න හරි කැමති නේද? මොකද? ඕගොල්ලෝ කියන මේ බබාට ආදරේ කියලා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? ඔය බබාගේ ඇඟ මුර්ධුයි. ඒක ගෑවෙනකොට ඕගලන්ට සැපයි. ඒක නිසා තමයි ඕගොල්ලෝ වඩා ගන්නවා කියන එක තියෙන්නේ. එතකොට දැන් බබාගේ ඇඟ මුර්ධු නිසා එයාට අම්මගේ හොඳට උණුසුම ආදි වශයෙන් ඒක හම්බ වෙනවා. සැප තුනයි. හතර වෙනු අම්මා මේ කිරිබොන දරුවා දිහා කරුණාවන්ත ඇස් දෙකකින් බලාගෙන ඉන්නවා. ඕගලන්ට එහෙම එකක් හම්බ වෙනවද අද? කවුරු හරි ඕගලන්ට මේ කණ්ඩ දීලා කරුණාවන්ත ඇස් දෙකකින් බලාගෙනත් ඉන්නවද? නෑ නේද? ඊළඟට ආපහු පස්වෙනියට ඕගලන්ට පේනවා අර අම්මා නැලවිලි ගීතයකුත් කියනවා. එතකොට කනටත් හොඳයි. සැප පහයි. අවුරුදු දෙකක් විතර ඕක හම්බුණා නේද? හතරක් විතර වෙනකොට මොකද වුනේ? ඔන්න දැන් අම්මට තව බබෙක් හම්බ වෙලා ඕගලංග වාඩි කරවනවා මේසෙක. අලයි බතුයි අරවයි මේවයි පොඩි කරලා පුතා කන්න කියලා වාඩි කරනවා. මෙයා ලාවුළු ගාගෙන වාගේ මෙයාට සැපතක් නැහැ. එයා බලනවා අම්මා ඉන්න තැනට එන්න පුළුවන්. එන්න විදිහක් නැහැ. එතන නංගියෙක් මල්ලී ඉන්නවා කියන එක තියෙනවා. දැන් අවුරුදු 4ක් වෙනකොට ඕක නැති වෙනවා. 10ක් 12ක් වෙනකොට අම්මා වැඩි අතපත ගන්න නැහැ. 20ක් වෙනකොට නැතිලා ගියා නේද? දැන් බලන්න ඕගොල්ලන්ගේ ඇඟත් අමත් රැලි වැටිලා වයසටත් ගිහිල්ලා අද තාමත් කිඳිරි ගෑවෙන්නේ මොකක් කියලාද? අම්මෙක් කියලා. ওই අම්මෙක් කියන වචනිය තුල තියෙන ඕගලන්ට අර අම්මගෙන් ඇතිවෙච්ච ආදරය, උණුසුම, ආරක්ෂාව, අර සැප පහ. ඒක හම්බ වෙන්නේ නැහැ. තරුණ කාලේ කවුරු හරි කෙනෙක් එහෙම යන්තම් ස්පර්ශ කළා යනවා. තත්පරින් 1000කට ඔබ පොඩි කාලයක් නෙදී මතක තියාගෙන ඊට පස්සේ අපි වයසට ගිහිල්ලා හැමතරලි වැටලා ඔබ පතන එක හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඔය ගෙවල් දොරවල් රණ්ඩු සරවල් වෙනවා කියන එක හිතන් තියෙනවා. පතනවා කියන එක නම් තියෙනවා. ඉතින් අන්න වේදනාවත් ඒ විදිහටම බලන්න. අභිනන්දති අභිවදති අජෝ සායතිට්ටති කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ සංඥාවට කිව්වෙත් ඕකමයි. සංස්කාරයට කිව්වෙත් එකම දෙයි. විඥාණයට කිව්වෙත් අභිනන්දති අභිවදති අජෝ සායතිට්ටති. අයම් වික්කවේ රූපස සමුදයෝ. මහන්න මේ රූපයාගේ සමුදයයි. වේදනා සංඥා සංස්කාර විඥානියාගේ සමුදයයි කියලා කිව්වා. ඉතින් මේ අලුතට බලන අය භාවනාවේදී බලන්නේ මේ රූපේ හරි වේදනා හරි එහෙම නැත්නම් ඒ දෙකම. අර සංඥා සංස්කාර විඥාන බලන්නේ සංඥා බලන්නේ තුන්වෙනි දවසේදී අපි. Tamanට තේරෙන දේ බලන්න බෑ නේද? රූපේ වේදනා බලන එකක් බැලුවා නම් ඒත් ඇති. ඒතර අනිත් පැත්ත පෙන්වන බුදුහාමුදුරුවෝ කෝච බික්කවේ රූපස්ස අත්තංගම. වේදනා සංඥා සංස්කාර විඥානියන්ගේ අත්තංගමේ කොහොමද? මහන්නේ රූපයාගේ මේ අත්තංගමේ කියන සිංහලෙන් කියන අස්තංගමේ කියන නිරෝධය කියන. රූපයාගේ නිරෝධය වේදනා සංඥා සංස්කාර විඥානියන්ගේ නිරෝධය කවරේද? අන්න බුදුහාමුදුරුවෝ පාලි භාෂාවෙන් පෙන්වනවා ඉද බික්කවේ බික්කු නාබිනන්දති නාබිවදති නාජෝසායතිට. දැන් අර අභිනන්දති කියන එකේ අනිත් පැත්ත නාබිනන්දති නේද? සතුට සොයන්නේ නැ ප්‍රකාශ කරන්නේ නැ නාබිවදති. නාජෝසායතිට කියන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැ. කිංච නාබිනන්දති නාබිවදති නාජෝසායතිට. මොකේද සතුට සොයන්නේ නැත්තේ? ප්‍රකාශ කරන්නේ නැත්තේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්තේ. රූපං නාබිනන්දති නාබිවදති නාජෝසායතිට. රූපේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. තස්ස රූපං අනබිනන්දතෝ අනබිවදතෝ අනජෝසායතිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුද්ධති. රූපේ සතුට සොයන්නේ නැත්නම් ප්‍රකාශ කරන්නේ නැත්නම් පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්නම් අර නන්දිය කියන එක නැති වෙනවා. අර මැරලා ඉපදෙන්න තියෙන කැමැත්ත. තස්ස නන්දි නිරෝධෝ උපාදාන නිරෝධෝ. නන්දිය නිරෝධ වෙනවා නම් උපාදානි නිරෝධයි. ඒ කියන්නේ අර දැඩි ලෙස ගන්න උපාදානයේ නිරෝධ වෙනවා නම් භවය නිරෝධයි. පවතිනා වූ තණ්හාවක් නෑ. භවය නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධ වෙනවා. ජාතිය නිරෝධ වෙනවා නම් ජරා මරණ සෝක පරිදේව දුක් දෝමනස උපායාස නිරෝධ වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. ඔන්න ඔය විදිහට තමයි අපේ දුක්ඛේ කවදාහරි කෙලවර වෙනවා නම් කෙලවර වෙන්නේ. ඉතින් මේකටත් අපි අර උදාහරණේ තියලා බලමු. ටීවී එක නේද? ප්ලාස්ටික් පෙට්ටිය. සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ. ඉතින් ඔය පිළක් අය කියනවා නේද? මම නම් ওই ටීවී බලන්නේ තව එක්කෙනෙකුට කියනවා. අන්න ක්‍රිකට් මැච් එකක් යනකොට කැමති නම් බලන්නේ කියලා. ඒ කියන්නේ අරයා ක්‍රිකට් මැච් එක බලලා කවුද දිනුදි පෙරුදි කියලා කියාවේ කියලා නේද? එහෙමවත් කරන්නේ නැහැ. නාබි වදති. නාජෝ සායතිට තිය කියන්නේ ඊළඟ සුවානේ ක්‍රිකට් මැච් බලන්න ඊළඟ භවයක් බලන්න අල්ලගෙන ඉන්නේ. ඉතින් එහෙම කරන්නේ නැත්නම් ওই ප්ලාස්ටික් පෙට්ටිය නිසා සතුටක් නැහැ නේ. නන්දියක් ඇති වෙන්නේ. ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් මේක හරි බෝරින් කියලා. මම මේ ප්ලාස්ටික් පෙට්ටියනි හරි සතුටු වෙවි හිටියේ. දැන් මේකේ නැත්නම් කොහොමද කියලා. ඊට වඩා හුඟක් හොඳ දේවල් තියෙනවා. දැන් බලන්න මගේ මේ S2 වහගත්තාම මට මේ අයි ලීඩ් එකයි අයි බෝල් එකයි මුළු නළලම සුකයි මුළු මූණම සුකයි කියලා දැනෙනවා. ওই ඕස්ට්‍රේලියාව වැඩ කරන කාලේ මට මිනිත්තුවක් දෙකක් විවේකී දෙවුණා නම් මම ওই විදිහට ඇස්තේක වහ ගන්නවා. ඊට පස්සේ අර සුඛයත් ඇති වෙලා ප්‍රීතියත් ඇතිලා අර රිෆ්‍රෙෂ් වෙලා අර වැඩේත් හොඳටත් කරන්න පුළුවන්. මේකට ඔයගෙ ප්ලාස්ටික් පෙට්ටියක් ඕනේ නැහැ. තමන්ගේ ඉන්ද්‍රියන් දියුණු කරගත්තාම ඒක පාරටම ගන්න පුළුවන්. දැන් එතකොට ওই ප්ලාස්ටික් පෙට්ටිය නිසා ඕගලන්ට සතුටක් ඇති වෙනවද? දැන් බලන්න ඕගොල්ලෝ වැඩට ගියා ආවා රිමෝට් කන්ට්‍රෝල් එකකින් එබුවා අන නිවුස් යනවා. අන්න කියනවා ඇෆ්ගනිස්තානයේ බෝම්බයක් දැම්මලු මෙච්චර ගණනාවක් මිනිස්සු මළාලු. බබාලා මලාලු. සතුටක් තියෙනවද? නෑ නේද? මොදයි ඔයගොල්ලෝ නාට්‍යයක් බලාගෙන යනවා. ওই නාට්‍ය බලාගෙන යනකොට ওই නාට්‍ය ඇස්සේ තව නාට්‍යයක් එනවා නේද? ඒ තමයි ඕගොල්ලන්ගේ නාට්‍යය. මොකද්ද ඒ? ඔයගොල්ලෝ ඉඳන් කියන අර ගෑනු ළමයට බඳින්න දුන්නේ මේ පිරිමි ළමයානේ. එයා බඳගත්තේ වැරදි එක්කන. ඊට වඩා හොඳ නැද්ද? තමන්ගේ නාට්‍යය. මං කිය අර ඇස් දෙක වහගත්තාම ඒ ප්‍රීතිය සුඛය සාගත ඒ අභ්‍යන්තරේ ධ්‍යාන සාගේ ස්වභාවයෙන් ඉන්නවා කියන එක. එතකොට මෙතන තියලා හොඳට බලාගෙන ඉන්න. ඉතින් දැන් නන්දියක් නැත්තම් උපාදානයක් නෑ. දැඩි ලෙස ගන්න. උපාදානේ නැත්තම් භවය නෑ. අන්න ඒ අවස්ථාවේදී පොඩ්ඩක් හිතන්න මේ විදිහට. අර කැටයක් ගැන කතා කරානේ. අපි කියවනේ කැට හැදිලා තියෙන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා නේද? හිතන්න බලන්න ඕගොල්ලෝ ජීවත් වෙලා ඉන්න තාක්කල් ආප්ප කෑවා. හැබැයි අර කැටේට රුපියල් 10ක් දැම්පෙන්නේ. ලස්සන කාන්තාව දැක්කා. රුපියල් ලක්ෂයක් කැටේට දැම්පෙන්නේ. ලස්සන ඇඳුම් දැක්කා. රුපියල් 3000ක් කැටේට දැම්පෙන්නේ. දැන් බැලුවා මනෝමය කායෙන් ඉඳලා බැලුවා මේ කැටේ හිස්. ඒතර කැටේ හිස් නම් ඕගලන්ට එහෙනම් මෙන්න මේ අහවල් දෙයට මට ඉපදින්නේ කියලා තියෙනවා. නෑ භවයේ නිරෝධ නම් ජාතිය නිරෝධයි. එහෙමනම් මුළු දුක්ඛ ස්කන්ධයම නිරෝධ වෙනවා කියලා ওই විදිහට බලමු. ඉතින් බුදුහාමුදුරුවෝ වේදනාවට කිව්වෙත් ඕකමයි, සංඥාවට කිව්වෙත් ඕකමයි, සංස්කාරයට කිව්වෙත් ඕකමයි, විඥාණයට කිව්වෙත් එකම දේ. නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්තේ. මහන්නේ මේ රූපයාගේ නිරෝධයයි වේදනා සංඥා සංස්කාර විඥානයාගේ නිරෝධයයි කියලා කිව්වා. ඉතින් අපි කිව්වා මේකේ මේ භාවනා කරන්නේ මේ රෙසිපි එකක් අරගෙන උයනවා වගේ. එතකොට මේ රෙසිපි එක තමයි මේ තියෙන්නේ. එතකොට කොහොමද අපි භාවනා කරනවා කිව්වේ? අන්න අපාය තිරසන් ලෝකේ, പ്രേත ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදීම් බැලුවා. කෙටියෙන් බැලුවා. ජරාව, තමන්ගේ ඇඟ ජරා වෙලා තියෙන, ව්‍යාධිය. දැන් ඉතින් ආච්චිට 108 වෙච්ච දේ තමයි මටත් එන්නේ. ඒගොල්ලන්ට හැදිච්ච කැන්සර් වගේ කාට හරි හැදිලා තියෙනවා නම් ඉතින් මටත් ඕකම හැදෙන්න පුළුවන්. ඊට වඩා වැඩි දෙයක් හරි හැදෙන්න පුළුවන් නේ. ඊට පස්සේ මරණයට ආව අන්න මලසිරුර ආච්චි හරි ඉස්සර බලන්න ගිය එක දැන් මනසෙන් යනවා. එතනින් නිදි කරවන වල දාන්නේ නැහැ. වල දාන්නේ නැතුව දැන් දවස් 7ක් විතර තිබ්බා. අන්න Tamanට පෙනේවි අර අසුචි ගලාගෙන ගිහිල්ලා හරි ජරා ශරීරයක් දකී. අන්න ඒ වෙලාවේ Tamanගේ මනස චීයා කියලා විශාල වෙනවා. විශාල වුණාම Taman ඉන්නේ මනෝමය කායේ. අන්න ඒ වෙලාවේ මේ සමාධි භාවනා සූත්‍රයෙන් සමුදය අස්තංගමේ කියන එක බලනවා. අර උදාහරණ තියලා බලනවා. දැන් ඉතින් අර රෙසිපි එකක් අරගෙන උයනවා වගේ කිව්වනේ. මේකනේ රෙසිපි එක නේද? අභිනන්දති, අභිවදති, අජෝසායතිත්ති කියලා. දැන් එහෙම බලලා දැන් එකපාරක් උයලා හැමදාම අපි පොත බලාගෙන උයන්නේ නැහැ නේ. ඒ පාර දැන් ඔන්න පොත වහලා මනසෙන් උයමු. දැන් අහනවා මේ මලසිරුරක් වාගේ වෙන මේ වාගේ ශරීරයක් මං කොහොමද හදාගත්තේ? අන්න ඒ වෙලාවේදී ඕගලන්ට අර උත්තරයක් ඒවි. මේ තණ්හාව නිසා තමයි මේ දුක්ඛය ඇති වෙන්නේ. ඒව නැත්තම් මේ භවය නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. ආන්න ඒක තමයි ඕගලන්ගේ වාසනාවන්ත අවස්ථාව. ඒ කියන්නේ පටිච්ච සම්පාදයේ පුරුකක් තමා විසින් අවබෝධ කරගන්න අවස්ථාව. එතකොට ඒක හොඳට බලන්න. අන්න ඒක තමයි කරන් තියෙන්නේ. එතකොට ඕගලන්ට භාවනා කරන්න උදව්පකාර වෙන්න අපි මලසිරු ටික පෙන්වන්නම්. මේ තියෙන දවස්සක් දෙකක් ගත වෙලා නිල් පාට ඇති වෙලා ඒ ඉදිමිච්ච මලසිරුරක්. එතකොට ඊට පස්සේ ඉතින් ඕගලන්ට පේනවා ඕක තව තව ඉදිමෙන්න පටන් ගන්නවා. ඒ ඉදිමුණයින් පස්සේ ඉතින් මේ ඉස්ම ගන්නවා ශරීරේ. ඉතින් ඉස්ම ගන්නකොට අර සත්තු වෙනවා. උන් දැන් මේ සතු ශරීරය වහගෙන යනවා. ඒ පාර ඒගොල්ලෝ පොර කනවා නේද මේ කට ඇතුළට යනවා. ඊට පස්සේ අන්න කටෙහිම කාලා මෙන්න මේ වගේ එකක් තමයි මම දැක්කේ. නහයෙන් පණුවෙක් කෙනව කටට බහින්න. කටෙන් පණුවෙක් කෙනව නහයට බහින්න. අන්න ඒ වෙලාවේ චීයා කියලා මගේ මනස නම් විශාල වුණා. අන්න ඒ වෙලාවේ මම සමාධි භාවනා සූත්‍රයෙන් සමුදය අස්තංගමේ බැලුවා. එතකොට ඒ ශරීරය ඇකිලෙන්න පටන් ගන්නවා. ඕගලන්ට පේනවා මේ කකුල එහෙම ඇකිලලා ගිහිල්ලා. ඊට පස්සේ ඒක මේ අනිත් ශරීර කොටස් වලටත් ඒක යනවා. මේ කකුල් දෙකම ඇකිලිලා. ඒ වගේම මේ බඩ හරි ඇකිලිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ ඔය අවුවට එහෙම ඔකේ වර්ණීය වෙනස් වෙනවා. මෙහෙන් සුදු වෙලා මෙහෙන් කළු වෙලා ගිහිල්ලා. ඊට පස්සේ ඕගලන්ට පේනවා මේක පොළොවට පස්සෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පේනවා ඒක පොළොවට පස්සෙලා. ඉති යෝග කරන්න අපි දඟලන්නේ නේ. එතකොට ඒක හොඳට මෙනෙහි කරගෙන යන්න. සම්බුදේ අස්තංගමයි කියන එක හොඳට බලන්න ඕන. එතකොට ඒකයි කරන්න තියෙන භාවනාව.